දැයි ගෞරවනීය ස්වාමීන් වහන්ස සද්ධාවන්ත පින්වත්නි අපි සෙනසුරාදා දවස නිසන්වනේ අපි යොදාගෙන තියෙන්නේ ධර්ම සාකච්ඡාවක් කරන්න. මේ ධර්ම සාකච්ඡාවේදී අපි මුලින් යෝගාශ්‍රම කතිකාවත හෝ දිනචරියාව මතක් කරගන්නවා. ඒක මතක් කිරීමෙන් අනතුරුව අපි අද සාකච්ඡාවට මාතෘකාව සපයා ගන්නවා ත්‍රිපිටක පොතක් මූලාශ්‍රයක් අනුසාරයෙන්. ඉතින් අපි මේ වෙනකොට සංගීති සූත්‍රය සාකච්ඡා කරගෙන ඉන්නේ දැන් කාලෙක ඉඳන්. ඒ නිසා අද ඒ පරණ චාරිත්‍රානුකූලවම ඒ පරණ විදිහටම ඒ සාකච්ඡා පටන් ගන්න අපි දැන් සූදානමින් ඉන්නවා. ඉතින් අදත් උත්තරානන්ද ස්වාමීන් වහන්සේ සූදානමින් ඉන්නවා පොත කියවීමෙන් සහයෝගය දක්වන්න. එමනම් අදට නියමිත යෝගාශ්‍රමීය කතිකාවත හෝ දිනචරියාව ඉදිරිපත් කිරීමෙන් අද සාකච්ඡා ආරම්භ කරන්න කියලා මම ආරාධනා කරනවා.
අවසරයි ස්වාමීන් වහන්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ස්වාමීන් වහන්ස, කතිකාවත දෙවෙනි කොටසින් පටන් ගන්න තියෙන්නේ.
හරි.
සිතේ පරිවර්තනය ඉතා සැහැල්ලු හේයින් ගිහි නොගිහි හැම දිනකෝ හාම ගේහ සිත ප්‍රේමයෙන් නුසුදුසු යාලුකම් සාදා නොගත යුතුය. විෂභාගයන් හාද සභාග වූද බාල තරුණයන් හාද රහස්හි නොබිණිය යුතු. න වට්ටති හසන්තේන ගන්තුන් චේව නිසීදිතුන් වත්තුස්මින් හසනී යස්මින් මිහිත මත්තන්තු වට්ටතීයූ හෙයින් ආරාමයෙහිද ගමෙහිද සුදුසු කරුණක් වුවහොත් මද සිනාවක් මුත් මහත්කොට හඬ නගා සිනාව නොකළ යුතු. සල්ලේකහං අච්ඡන්තේන අපමත්තේන භික්ඛුනා කප්පේපි න කාතබ්බා ආමිසත්තාය ලෝලතායි යූ හෙයින් කැපදේහිද ලොල් නොවිය යුතුය. දාගැබ් බෝමලු හැමදමින්ද ගඳදුම් මල් පහන් ඈදෑ පුදමින්ද දැහැටි වළඳමින්ද පාත්‍රවත කරමින්ද නොබිණිය යුතු. ගමෙහි මිනිසුන් සමග ප්‍රත්‍ය සම්බන්ධ අඩුපාඩුකම් කීම් ආදි කතාද විෂභාග කතාද නොකළ යුතුයි. වැඩිමහලු සඟුන් හා ආදර ගෞරව ඇතිව නැමී සිට හෝ හිඳගෙන කතා කළ යුතුයි. දරුවන් ඇඟ අල්ලා ආදර නොදක්විය යුතුයි. අන්‍යයන්ට බාධා ඇතිවනසේ නොහැදෑරිය යුතුයි. තමාගේ යන හැඟීම නිසා හෝ හිතවත්ය යන හැඟීම නිසා හෝ අනුන්ට තර්ජනාදිය නොකරනු. වැඩිමහල්ලන් නොවිචාරා නොකළ යුතු දේ දැන නිසිසේ පිළිපැදිය යුතු. ඇතුළත හටගන්නා අධිකරණයක් කිසි ලෙසකින් පිටතට නොදිය යුතු. පිටත ඇතිවන අධිකරණද ඇතුළත කලහාදිය පහළ වනසේ වැඩ නොකළ යුතු. කිසිම වරදක් ගැන චෝදකයකු වශයෙන් රාජාධිකරණයට නොයා යුතු. ධර්මය පිළිබඳ වූද ශාස්ත්‍රය පිළිබඳ වූද පැනක් ඉදිරිපත් වූ කල්හි වැඩිහිටියන්ගේ පැවරීමක් නැතිව තමන් ඊට සම්බන්ධ නොවිය යුතු. තීරණයට නොබැසිය හෙන කරුණු ඉදිරිපත් කරගෙන උනුන් වාද විවාද පටලවා නොගත යුතු. සෝභන්තේවං න රාජානෝ මුත්තා මණි විභූසිතා යතහ සෝභන්ති අතිනෝ සීල භූෂණ භූසිතා යනු හේයින් ශීලාභරණය මෑමුත් නානා ප්‍රකාර අංග භූෂණ පරිස්කාර භූෂණාදිය නොකළ යුතුයි. අත්තකිලමතානු යෝගයට අයත් වන කෂ්ට වෘත්ත දුෂ්කරාසනාදිය වර්ජනය කොට ශරීර සෞඛ්‍යත් අපේක්ෂා කොට යෞගික ක්‍රම පුරුදු කළ වර්ධනැති. ගිලන්කම් ආදී සුදුසු කරුණක් නැතිව දිනචරියාව කිසි ලෙසකින් කඩ නොකළ යුතුයි. බැහැර ගමන් නැවැත්තිය යුතු. පැහැරහැරිය නොහැකි කරුණක් පැමිණි කල්හි ආරක්ෂකයකු සමග ගොස් නොපමාව පැමිණිය යුතු. සිතේ පහළ වැටීම ආධ්‍යාත්ම ගුණසන්තානයේ වැටීමටද හේතුවන හෙයින් සිතේ දුබලකම් ගැන හොඳින් සලකා බලා ඊට පිළියම් කළ යුතු. තමා වඩන කර්මස්ථාන හා රකිණා දුතාංගාදිය ආචාර්ය උපාධ්‍යාදීන්ට මුත් සෙස්සනට නොදැනෙනසේ කළ යුතු. න භික්කවේ කේනචි පරියායේන ජාතරූප රජතං සාදි ඊතබ්බං ඊ වදාළ බැවින් රන්රිදී මිල මුදල් පිළිගැනීම, මුදල් සම්මාදම් කිරීම, සිවුරු පිරිකර පොත්පත් ආදිය මුදලට දීම, අරමුදල් පිහිටුවීම, මුදල් ඇනවුම් පිළිගැනීම, බැංකු ආයතන රක්ෂණ සංස්ථාවල මුදල් තැන්පත් කිරීම ආදී කවර සැටියකින් හෝ මිල මුදල් පරිහරණයෙන් සම්පූර්ණයෙන් වැළකී සිටිය යුතු. පිරිවෙන් විශ්වවිද්‍යාල ආදී බාහිර අධ්‍යාපන ආයතනවල අධ්‍යාපනය සඳහා මෙහි ශිෂ්‍ය පිරිස නොයා යුතුය. අනවසරයෙන් යමෙක් ගියේ වී නම් නැවත බහර නොගත යුතු. යෝගාශ්‍රමීය කාරක සභාවේ අනුමතය ඇතිවම අභිනව සෙනසුන් ඉදිකිරීම හෝ බහර ගැනීම හෝ කළ යුතුය. එසේ නොමැතිව හිතුමතේ ඉදිකරන සේනාසන යෝගාශ්‍රමයේ සංස්ථාවට ඇතුළත් නොකර ගත යුතුය. විහාරාධිපති තනතුරු පත්කිරීමක් මෙහි නැත. පෞද්ගලිකව හෝ ශිෂ්‍යානු ශිෂ්‍ය පරම්පරාවට අයත් වනසේ ආරාම ආරාම වස්තු, විහාර විහාර වස්තු ඉඩකඩම් පවරා නොගත යුතු. නැවතී සිටින තැනකින් අන්තැනකට යාමේදී වැඩිහිටියන්ගේ අවසර පත්‍රයක් රැගෙන යා යුතු. සේරිචාරීව ඇවිදින අකීකරු ශිෂ්‍යයන් කාරක සභාවේ නියමය පරිදි සංස්ථාවෙන් ඉවත්කොට ඒ බව ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ ලේකකාධිකාරීන් වහන්සේ වෙත දැනුම් දිය යුතු. භික්ෂු සාමණේර සංගණන ලේඛනයක් වර්ෂයේ අවසාන මාසය තුළ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ සංඥා ලේකකාධිකාරීන් වහන්සේ වෙත ඉදිරිපත් කළ යුතු බැවිනුත්, උපසම්පන්න අනුපසම්පන්න ප්‍රකාශපත්‍ර ලියාපදිංචි කිරීම පිණිස මාසයක් තුළදී ඉදිරිපත් කළ යුතු බැවිනුත්, යෝගාශ්‍රමීය සේනාසනයන්හි පැවිදි වූද, උපවැදි වූද, අපවත් වූද, ඉවත් වූද භික්ෂු සාමණේරයන් පිළිබඳ වාර්තාවක් නොපමාව කාරක සභාවට ඉදිරිපත් කළ යුතු. ගරු උපසම්පදා විනය කර්මය සිදු කිරීමට පෙර ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ ලේකකාධිකාරීන් වහන්සේ වෙත දැනුම් දී චිරාගත ආරණ්‍යක සම්ප්‍රදායානුකූලව යෝගාශ්‍රමීය ගරු උපසම්පදා විනය කර්මය සිදු කළ යුතු. බාහිර භික්ෂු සාමණේරවරුන් ගරු උපසම්පදා විනය කර්මය සඳහා ඇතුළත් කර නොගත යුතු. බද්ධ සීමා සම්මත කිරීම, පැවිදි කිරීම ආදී ශාසනික ගරු විනය කර්මයන් සිදු කිරීමේදී යෝගාශ්‍රමාධිපතින් වහන්සේගේ අනුදැනීම ඇතිවම සිදු කළ යුතු. යෝගාශ්‍රමීය සියලු සේනාසනයන්හි යෝගාවචර දිනචරියා කතිකාවත අඩමසකට වරක් කියවා මෙහි පරමාර්ථය සිහිගැන්විය යුතු. මෙහි නියමිත ව්‍යවස්ථාවන් බිඳිමින් අකීකරුවන ශිෂ්‍යයනට තුන්නල දක්වා අවවාද කොට වරද ඔහුගේ අත්පොතෙහි සටහන් කළ යුතු. නැවතත් වරදෙහි යෙදේ නම් උපදේශක මණ්ඩලයේ මාර්ගයෙන් ගණයෙන් බැහැර කළ යුතු. මහතෙරුන් වුවද විවස්ථා උල්ලංඝනය කෙරේ නම් දඬුවම් පමුණවා ගත යුතු. යෝගාශ්‍රමීය කතිකාවත නිමි.
හොඳයි, ඉතින් එතකොට අපි කන්දන් සාකච්ඡා කළේ නැත්නම් මතක් කරගත්ත යෝගාශ්‍රමීය කතිකාවතේ දෙවෙනි කොටස. ඉතින් අද සාකච්ඡාව සඳහා මාතෘකාව සපයා ගන්න අපි ඉදිරියෙන් තියාගෙන තියෙනවා දීඝනිකායේ පාතික වග්ගයේ සංගීත සූත්‍රය. ඉතින් සංගීත සූත්‍රය තුළ විවිධාකාර කාරණා රාශියක් අන්තර්ගත වෙලා තියෙනවා. ඒකේ අපි මේ වෙනකොට දසක කියන කොටසේ කොටස් කාරණා 10 විස්තර කරන කොටසට පැමිණලා තිනවා. මේකෙත් පළවෙනි කොටස තමයි සාකච්ඡා කරමින් යන්නේ. ඉතින් අදට අදාළ කොටස, ඒ කියන්නේ මේ මෙතන ඇත්තටම මේ දසක කොටසේ දස නාත කරන ධර්ම වලින් තමයි පටන් අරන් තියෙන්නේ. ඒක කීපයක් දැන් අපි එක එක සාකච්ඡා කරගෙන යනවා දවසට එකක් ගානේ. ඉතින් අදට නියමිත කොටස එහෙමනම් ඉදිරිපත් කරලා සාකච්ඡාවට මේ මාතෘකාව සපයන්න කියලා ආරාධනා කරනවා.
අවසරයි ස්වාමීන් වහන්ස. දීඝනිකාය පාඨික වර්ගය සංගීති සූත්‍රය 458 වෙනි පිටුවෙන් තමයි සවන්නත් පටන් ගන්න තියෙන්නේ.
හරි.
අතිකෝ ආවුසෝ තේන භගවතා ජානතා පස්සතා අරහතා සම්මා සම්බුද්ධේන දස ධම්මා සම්මදක්ඛහතා තත් සබ්බේ හේව සංගායි තබ්බං න විවදි තබ්බං යතහින්දං බ්‍රහ්මචරියං අද්දනියං අස්ස චිරට්ඨිතිකං තදස්ස බහුජන හිතාය බහුජන සුඛාය ලෝකානුකම්පාය අත්තාය හිතාය සුඛාය දේවමනුසානං කතමේ දස. ඇවැත්නි, දන්නා දක්නා අරහත් වූ සම්‍යක් සම්බුද්ධ වූ ඒ භාග්‍යවතුන් වහන්සේ විසින් මොනවට වදාරන ලද දස ධර්ම කෙනෙක් ඇත? යම්සේ මේ සස්න දීර්ඝ කාලයක් පැවතිය හැකිවන්නේද, බොහෝ කලක් සිටිය හැකිවන්නේද, එසේ වනු පිණිස එහි තොප සියලු දෙනාම විසින් සමගවැ ගෙයිය යුතු, විවද නොකළ යුතු, ඒ බොහෝ දෙනාට හිත පිණිස, බොහෝ දෙනාට සුව පිණිස, ලෝට අනුකම්පාව පිණිස, දෙවිමිනිසුන්ට යහපත පිණිස, වැඩ පිණිස, සුව පිණිස වන්නේය. කවර ධර්ම දස දෙනෙක්ද යත් දසනාත කරන ධම්මා. ඉදාවසෝ භික්ඛු සීලවා හෝති පාතිමොක්ඛ සංවර සංවතෝ විහෙරති ආචාර ගෝචර සම්පන්නෝ අනුමන්තේසු වජ්ජේසු බහෙදස්සාවි සමාදාය සික්කත සික්කති සික්ඛාපදේසු. යං ආවසෝ භික්ඛු සීලවා හෝති පාතිමොක්ඛ සංවර සංවතෝ විහෙරති ආචාර ගෝචර සම්පන්නෝ අනුමන්තේසු වජ්ජේසු බහෙදස්සාවි සමාදාය සික්කති සික්ඛාපදේසු අයම්පි ධම්මෝ නාත කරනෝ. නාත කරන වරහන් තුල තමහට පිහිට සලසන ධර්ම දසයක. ඇවැත්නි, මෙහි මහණ තෙමේ සිල්වත් වෙයි. ප්‍රාතිමෝක්ෂ සංවර සීලයෙන් හැවුරුනේ ආචාර ගෝචර සම්පන්නව ස්වල්ප මාත්‍ර වරදෙහිද බිය දක්නා සුළුව වෙසෙයි. සමාදන් කොටගෙන සීකපදන්හි හික්මෙයි. ඇවැත්නි, මහණ තෙමේ සිල්වත් වෙයි. ප්‍රාතිමෝක්ෂ සංවරයෙන් හැවුරුණේ ආචාර ගෝචර දෙකින් යුක්තව ස්වල්ප මාත්‍ර දෝෂයන්හිද බිය දක්නා සුළුය වෙසෙයි. සමාදන් කොටගෙන සිකපදන්හි හික්මේ යන යමෙක් ඇද්ද මේද නාත කරන ධර්මයක. පුනජපරං ආවුසෝ භික්ඛු බහුසුතෝ හෝති සුතදරෝ සුත සන්නිච්චයෝ යේතේ ධම්මා ආදි කල්යාණ මජ්ජේ කල්යාණ පරියෝසාන කල්යාණ සත්තා සබ්බ්‍යංජනා කේවල පරිපූර්ණං පරිසුද්ධං බ්‍රහ්මචරියං අභිවදಂತಿ තථා රූපස ධම්මා බහුසුතා හොಂತಿ දතා වචසා පරිචිතා මනසානුපෙක්ඛිතා දිට්ඨියා සුප්පටි විද්ධා. යම් පාවුසෝ භික්ඛු බහුසුතෝ හෝති පෙය්‍යාලං දිට්ඨියා සුප්පටි විද්ධා අයම්පි ධම්මෝ නාත කරනෝ. ඇවැත්නි, තවද අනෙකක මහණ තෙමේ බොහෝ ඇසූ පිරූතන් ඇත්තේ වෙයි. ඇසූ දහම් සිත දරන්නේ වෙයි. ඇසූ දහම් සිතින් රැස්කොට ගන්නේ වෙයි. ආදීෙහි යහපත් වූ, මැද යහපත් වූ, අවසන යහපත් වූ, අර්ථ සහිත වූ, ව්‍යංජන සහිත වූ යම් ධර්ම කෙනෙක් හැම ලෙසින් පිරිපුන් වූ පිරිසිදු බඹසර ප්‍රකාශ කෙරෙද්ද එසේ වූ ධර්මය ඔහු විසින් බෙහෙවින් අසන ලද්දාහු. වචනයෙන් දරන ලද්දාහු, වචනයෙන් පුරුදු කරන ලද්දාහු, සිතින් පුනපුනා විමසන ලද්දාහු, දෘෂ්ටියෙන් මොනවට පිළිවිඳුනා ලද්දාහු වෙත් ඇවැත්නි, මහණ තෙමේ බොහෝ ඇසූ පිරු තැන් ඇත්තේ වේ. ඉපෙයාලන් දෘෂ්ටියෙන් මොනවට පිළිවිඳුනා ලද්දාහු වෙත් යන මේද නාත කරන ධර්මයක. පුනජපරං ආවුසෝ බිහිකු කල්යාණ මිත්‍රෝ හෝති කල්යාණ සභාගෝ කල්යාණ සභා
සල්යාණ සම්පවංකෝ
කල්‍යාණ සභාගෝ කල්‍යාණ සම්පවංකෝ යම්
සභාවෝ කියලා යක් නැහැ එන්නේ.
කල්‍යාණ
සහායෝ
පුනජපරං ආවුසෝ බිකු කල්‍යාණ මිත්‍රෝ හෝති කල්‍යාණ සහායෝ කල්‍යාණ සම්පවංකෝ යම් පාවුසෝ බිකු කල්‍යාණ මිත්‍රෝ හෝති කල්‍යාණ සහායෝ කල්‍යාණ සම්පවංකෝ අයම්පි ධම්මෝ නාත කරනෝ. තවද අනෙකක ඇවැත්නි, මහණ තෙමේ කලණ මිතුරන් ඇත්තේ කලණ යහළුවන් ඇත්තේ කලණ මිතුරන්ටම නැමුණේ වෙයි. ඇවැත්නි, මහණ තෙමේ කලණ මිතුරන් ඇත්තේ කලණ යහළුවන් ඇත්තේ කලණ මිතුරන්ටම නැමුණේ වේ යන යමෙක් ඇද්ද මේද නාත කරන ධර්මයක.
එතන තමයි කතා කරන්න තියෙන්නේ. ඒක කතා කරගෙන යන්නේද? කරාද? ගිසතේ කරාද? කලණ සහය. හා හොඳයි.
පුනජපරං ආවුසෝ භික්ඛු සුතවෝ සුවචෝ හෝතෝ සුවචෝ හෝති සෝවචස්ස කරණේහි ධම්මේහි සමන්නාගතෝ කමෝ පදක්කිනක් ගාහි අනුශාසනින්. යම් පාවුසෝ භික්ඛු සුවචෝ හෝති පෙය්‍යාලං පදක්කිනක් ගාහි අනුශාසනින් අයම්පි ධම්මෝ නාත කරනෝ. තවද අනෙකක ඇවැත්නි, මහණ තෙමේ සුවච වෙයි. සුවච බව කරන දහමුන්ගෙන් යුක්ත වූයේ ඉවසනුයේ කරන අනුශාසනය ආදරයෙන් පිළිගන්නේ වෙයි. ඇවැත්නි, මහණ තෙමේ සුවච වෙයි. පෙය්‍යාලං අනුශාසනය ආදරයෙන් පිළිගන්නේ වේ යන යමෙක් වේද මේද නාත කරන ධර්මයක.
ඒක තමයි සාකච්ඡා කරන්න තියෙන්නේ. නැති මේක තමයි සාකච්ඡා කරන්න තියෙන්නේ නේද? දැන් හුඟක් වෙලාවට ඇත්තටම දැන් මේ භික්ෂුන් වහන්සේලාට කියන්නේ සුවචෝ හෝති, සුවච කරන ධර්ම කියලා ඉතින් කතා කරනවා. සෝවචස්ස කරණීය ධර්ම කියලා. ඕකේ ඇත්තටම තව විස්තරයක් එහෙම එනවා. මේ මට මතකයි සල්ලේක සූත්‍රය එහෙම සෝවචස්ස කරණීය ධර්ම කියලා එහෙම මේ විස්තරයක් එනවා. සල්ලේක සූත්‍රයත් ගන්නකො මජ්ක්‍ධිම නිකාය මම හිතන්නේ එකද කොහෙද මජ්ක්‍ධිම නිකාය එක. ඔව්. කියන හුඟක් කාලයක් දැන් ඔතන අපිට ආරකත් එක්කම සම්බන්ධ කරලා කියන්න පුළුවන්. පළවෙනි එකේ දැන් අපි ඊට කලින් සතියේ ලකු සංස සාකච්ඡා කරලා තියෙනවා කල්යාණ මිත්‍රතා කියන එක. ඒතර අපි දැන් කල්යාණ මිත්‍රයෝ ඇසුරු කරනවා, කල්යාණ මිත්‍රයෙන් යම් කිසි උපදේශයක් ලබනවා, මඟ පෙන්වීමක් ලබනවා. එහෙමත් නැත්නම් සමහරවිට මේ අපේ වැරදි පෙන්ලා දෙනවා. ඔන්න ඔයගේ පැති ටිකක් ඉතින් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. නමුත් ඉතින් ඒක ලබන්න තරම් අනිත් පාර්ශවයේ සුදුසුද, ඒ පරිද්දි හැසිරෙනවද කියන එක ටිකක් ප්‍රශ්නකාරී. මම හුඟක් වෙලාවට මේ දැන් අපි හඹාගෙන ගිහිල්ලා උපදෙස් දීමක්, ඊළඟට හඹාගෙන ගිහිල්ලා හරි මඟට යොමු කිරීමක්, ඒක අම්මා තාත්තා කරાવી සමහර විට. හැබැයි ඒක හුඟක් වෙලාවට ගුරුවරු එහෙම කරන එකක් නෑ මට නම් හිතෙන්නේ. ඇතම් ගුරුවරු කරනවා. හැබැයි ටික ටික අපි මේ මෝරන්න ඒ தත්ත්වය උදා වෙන්නේ නැහැ. පුංචි කාලේ ටිකක් වෙලාවට කරાવી. පුංචි කාලේ අපි ඉස්කෝලේ ගියාම පළවෙනි දෙවෙනි පන්තිවලදී එහෙම පොඩ පොඩ කරાવી. හැබැයි ටික ටික අපි උස්මහත් වෙන්න ඒක බලාපොරොත්තු වෙන්නත් බෑ. මොකද අපි නිකන් සම මට්ටමට වගේ එනවා. අපේ කරදඬු උස්සලා නේද අපි ටික ශරීරයෙන් පවා ටික උස්මහත් වෙනවා. ඉතින් ඊට පස්සේ අර ගුරුවරු අපි දිහා බලන්නේ ටිකක් එක්කෝ සහෝදර විදිහයට නැතන් ඒ පැත්තකින් බලනවා. එතකොට අපි සමහරලාවට ඒ දිවයුතු හැඟීම නැත්තං ඒ හර දරුවෙක්ගේ හා සමාන හැඟීමක් ඇතිවෙන පරිද්දෙන් අපි හැසිරෙනවාද, එහෙම නැත්තං අපි ටිකන් අර ඒ මට්ටමට එනවාද, ඒ මට්ටමට අපි අභිබවා යනවාද, ඔය වගේ පැති ටිකක් තියෙනවා. ඒ නිසා අපි තුළ නොදැනුවත්වම නිකන් පොඩ පොඩ අපි වැඩි වියට පත් වෙනවත් එක්ක අපි ගාව තිබිච්ච අර අහිංසක ගතිය, අපි ගාව තිබිච්ච නැමී සිටින ගතිය, දෙයක් අහන ගතිය, කීකරු වෙන ගතිය කියන එක සාමාන්‍යයෙන් නැතිලා යනවා. ඒක ඒක එහෙම එක පැත්තකින් අපි තුළ ටිකක් දුරට ඒක වෙන්නත් ඕනේ. අපි නිතරම නිකන් ඔළුව පාත් කරගෙන කියන හැම දෙයක්ම බාරගෙන ඉන්න එකකුත් මෙතනින් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ නිසා අපි තුළ යම්කිසි පරිණත වීමක්, අපිම යමක්කමක් හිතලා බලලා ක්‍රියාත්මක වීමක්, අපිම ටිකක් තනියෙන් නැගී සිටීමක් අපේ චරිතවල පෞරුෂ වර්ධනයක් වශයෙන් බලාපොරොත්තු වෙනවා. ඒ නිසා ඒකත් එහෙම විය යුතුයි. දැන් හැබැයි අපි එහෙම පෞරුෂ වර්ධනය වෙනවා කියන එකේදී අපි පැති ගණනාවක් ගන්න වෙනවා. දැන් මේකදී පෞරුෂ වර්ධනයයි ඔලොමොල වීමයි කියන එක දෙකක්. අපි තුළ ගාන්ට වර්ධනි වරද තෝරගෙන අපිට වැරදි අදහසක් පහළ වුණොත්, වැරදි අදහසක් දෙනවා නම්, නැත්නම් සමාජීය වශයෙන් අපිට මොකක් හරි අසාධාරණයක් කරනවා නම්, ඒ වගේ අපිට නැගී සිටීමේ හැකියාවක් පෞරුෂයක් වශයෙන් අඳුර ගන්න පුළුවන්. නමුත් අර හරි දෙයක් කියද්දී හරි දෙයට නැමෙන ගතිය, දැන් අර කලින් කිව්ව වගේ කල්යාණ මිත්‍රයන් යමක් කියද්දී ඒකට නැමෙන ගතිය, ඒකට විමසන ගතිය, ඒකට නැමී සිට කටයුතු කරන ගතිය, ඒගොල්ලොත් එක්ක ඉන්න ගතිය, ඒකති එතෙන්දී අපිට ඒක නැමෙන්න බැරි නම්, එතෙන්දී අපි නිකන් ඔලොමොල වෙනවා නම්, එතෙන්දී අපි අහංකාර වෙනවා නම්, උඩඟු වෙනවා නම්, ආඩම්බර වෙනවා නම්, ඔන්න එතෙන්දී ඔය සෝචසකරණීය ධර්මයක් වෙන්නේ නැහැ. මොකද සෝචිතාවය කියන එක ටිකක් අර නැමී සිටින පැත්තට බරයි, අහුම්කම් දෙන ගතියට බරයි. සුවච කියන එකේ එක අර්ථයක් ගන්න පුළුවන්. සෝවචස්ස කරණීය කියන එකේ ඒ කියන්නේ ටිකක් අහන්න පුළුවන් කියන දේ අහනවා කියන අපි කියන්නේ කියන දේ අහනවා කියලා. ඒතර කියන දේ අහනවා කියන එකට සෝවචස්ස කරණීය ධර්මවලදී සෑහෙන තැනක් තියෙනවා. ඒතර අපිට අහගෙන ඉන්න පුළුවන් වීමත් ලොකු දෙයක්. යම්සි කෙනෙක් යමක් කියනවා, මම ඒකට එකපාර්ට් ප්‍රතිඋත්තර දෙන්න යන්නේ නැතුව පොඩ්ඩක් මම ඒක අහගෙන ඉන්නවා. තේබ හැමෝම කියන්න පුළුවන්. දැන් උදාහරණයක් වශයෙන් අපි දැන් මෙතෙන්ට කවුරු හරි මහන වෙන්න එනවා. ඉතින් මේ මහන වෙන්න එන කෙනාට හැමෝම එක එක දේවල් කියනවා. එක එක ස්වාමින්වහන්සේ එක එක අදහස් කියනවා. ඉතින් ඔක්කොම හැබැයි අහන් ඉන්න අවශ්‍යයි. මොකද එතෙන්දී අපි ප්‍රතිරෝධයක් පාන්න කිව්වොත් එතනත් කරදරයි. ඒතර අපි ටිකක් ඒකට අහුම්කම් දෙන්න අවශ්‍යයි. ඊට පස්සේ අපේ පැත්තෙන් එන්න ඕනේ එක්තරා අන්දමක විනිශ්චයක්. මේ කියන දේ ධර්මයට එකඟද, මම යන මාර්ගයට, يعني දැනට මම අහලා තියෙන ධහමට එකඟද කියලා, අන්නේ වගේ අපි විසින්ම යම් පමණක විමසීමක් කරන තරම් අපි තුල යම් කිසි නුවණක් තේන්නත් ඕනේ. අපි තුල යම්ස කෙනෙක් හරි දෙයක් කිව්වහම ඒ හරි දේ පිළිගන්නා ස්වභාවයක් අපි තුල පවත්වා ගන්නත් අවශ්‍යයි නේද? දැන් හුඟක් වෙලාට වෙන්නේ අපිට සමහරලාට අපි යමක් පිළිපදිනවා, ඒ පිළිපැදීම තුල අපි පිළිපදින ආකාරය නැත්නම් අපි තන්න අපිට යමක් කිව්වා, යම්ස කෙනෙක් මොකක් හරි අරග කරන්න කියලා කිව්වා, අපි නිකන් අර එයාගේ හිත රිදෙන විදිහට නැත්නම් මේක අර කෙරුවට කරනවා කියන විදිහට ඒකේ අනින් ගැලවෙන්න අපි කරනවා කියන එකේ වෙන ඉඩ තියෙනවා. මොකද අපි දැන් අහන්නත් ඕනේ, අරයා ඉන්නේ මට වඩා ටිකක් උඩින්. ඒ නිසා මම අහනවා, හැබැයි අර හදවතින් අරගෙන නෙමෙයි, මේක යන්තම් ගැලවෙන්න, මේ යන්තම් ලිස්සලා යන්න, ඒ ගතිය එතකොට පේන්න තියෙනවා. එතකොට අර අනිත් කෙනාට ඒක හැංගෙනවා. ඉතින් අර මේ තැනත්තා මම මේ කියපු දේ ඇත්ත වශයෙන්ම අහලාද මේ කරන්නේ, ඒකට මුළු හදින් ක්‍රියාත්මක වීමක්ද මේ කරන්නේ, නැත්නම් මගේ අනින් ගැලවෙන්නද මේ කරන්නේ කියලා වගේ පැතිටියක් ගන්න පුළුවන්. එතකොට අපිට තියෙන හැඟෙනවා. එතකොට මෙයා මේ මම කිව්ව නිසා දැන් මේක පැහැර හරින්නත් බෑ, බෑ අනින් ගැලවෙන්න තමයි මේ කරන්නේ. ඒක අනිත් කෙනා ටක් ගාලා රීඩ් කරන්න පුළුවන්. අනිත් කෙනා ටක් ගාලා හැඟෙනවා මේක මේ කිව්ව නිසා කරනවා. නමුත් ඒක පිළිගත්ත බවකට වඩා මේකෙන් ආපු නිකන් අර හිස්තේ නිකන් බරක් කරගෙන මේක වෙහෙසක් කරගෙන කරදරයක් කරගෙන කරන ගතිය පේන්න තියෙනවා. ඒවත් අපිලියත් බාර දුන්නාමත් ඉතින් ඒක ඒ විදිහට කරන ගතිය ඉතින් සමහරවිට අපිට කෙනෙක්ගෙන් අඳුර ගන්න පුළුවන්. ඒක ඇත්තට මේ කතා කරන දේවල් තනිකර ප්‍රැක්ටිකල්, තනිකර ප්‍රායෝගිකයි. ඒ නිසා අපි වතක් පිළිවෙතක් යම්ස කෙනෙකුට පැවරුවත් එතෙන්දිත් එයා ඒ කරන වත කරන ආකාරය අනුව වත පවරපු කෙනාට අනිත් ස්වාමීන් වහන්සේලාට තේරෙනවා මේ සුවචව කී කරුව මුළු හදින් මේක කුසලයක් කියන හදව හැඟීමෙන් කරනවාද, නැත්නම් මේක වදයක් කරගෙන මේක කිව්වා මට මෙහෙම මෙවනා මල කරදරේ කියාගෙන ඒ බඳු ආකල්පයෙන් කරනවාද කියලා. එතකොට අපිට හඳුනගන්න පුළුවන්. ඉතින් එතකොට අර සුවච වීමේ පැත්තක් ලොකුවට මතු වෙලා නැහැ. වතක් පිළිවෙතක් වේවා, වෙන වැඩිහිටි උපස්ථානයක් වේවා, ඒ කිසිම තැනක එතකොට අර සුවච වීමක්, තමන් නැමී සිටීමක්, මුළු හදින් කිරීමක්, ඒ තුළින් තමන් ගුණයක් වඩා ගැනීමක් පිළිබඳ අපිට එච්චර හැඟීමක් නැහැ. පවරුපු නිසා කරනවා. ඉතින් එතකොට ඒ වගේ දෙකක් වෙන් කරගන්න, වෙන් කළ හඳුනගන්න පුළුවන්. දැන් ඔය සෝවචස්සකරණීය ධර්ම සම්බන්ධයෙන් හොඳම උදාහරණය අපිට හම්බෙන්නේ මේ රාහුල කුමාරයන්ගේ රාහුල ස්වාමීන් වහන්සේගේ මේ කතාවෙන් නේද? ඒතර රාහුල ස්වාමීන් වහන්සේට ඇත්තරම දැන් ඕනතරම් අවස්ථාව තිබුණා බොහොම ඔලොමල විදිහට හැසිරෙන්න. මොකද එක පැත්තකින් ශාක්‍ය වංශිකයි නේද? ඊට පස්සේ අනිවාර්යෙන් ගිහිව හිටියානම් සක්විති රජ වෙන්න තරම් උනත් අවස්ථාවක් තිබුණා. ඊළඟ දැන් මහලුණාට පස්සේ එක පැත්තකින් තමන්ගේ පියතුමා තමයි බුදුරජාන් වහන්සේ කියන්නේ. ඊළඟට උපාධ්‍යායන් වහන්සේ කියන්නේ සාරිපුත්ත මහ රහතන් වහන්සේ. ඊට පස්සේ තමන්ගේම ශාක්‍ය වංශිකයින් තවත් බොහෝ පිරිසකුත් ඉන්නවා. රජපෞලෙන් ආපු කෙනෙක්. ඒ නිසා ඕනතරම් අවස්ථාව තියෙනවා උන්වහන්සේට පොළොමල විදිහට අනිත්‍යව නොසලකා හැරලා දෙන අවවාදයක් පිළිපදින්නේ නැතුව එහෙම යෑමේ හැකියාව කොනතරම් තියෙනවා. නමුත් එහෙම නොකර මේ බුද්ධ ශාසනය තුල හික්මෙන්නන් අතරේ අග්‍රස්ථානය ලැබලා තින්නේ රාහුල සායනස. මේක තනිකර ඔපොසිට් යාමක් ගිහිලා තියෙනවා. අරතරන් සියලු අවස්ථා තියෙද්දී ආඩම්බරකමක් ඇති කරගන්න, සියලු අවස්ථා තියෙද්දී අහංකාරකමක් ඇති කරගන්න, මාන්නක්කාරකමක් ඇති කරගන්න, ඒකට පටහැනිව තමා තුළ පුදුමාකාර ගුණයක්, නිහතමානී ගුණයක්, අනතිමානී ගුණයක් දිනු කරලා තියෙනවා. ඒකෙන් ආදර්ශයක් දීලා තියෙනවා. අපි කවුරුත් අහලා තියෙන්නේ අර ඒක ටිකක් පරීක්ෂාවට ලක් කරලා අනිත් ස්වාමීන් වහන්සේලා කරපු දේවල් ගැන නේද? දැන් උන්වහන්සේ එනවලු, එනකොට උන්වහන්සේ අතු පතුපතු ගාලා සුද්ධ කරලා තියෙනවලු. මේ මෙයා තුළ සුවච භාවයක් තියෙනවද, නැමී සිටින ගතියක් තියෙනවද, අහංකාරකමක් නැද්ද, උඩඟුකමක් නැද්ද කියලා පරීක්ෂා කරන්න අර පිළිවෙලට තියපු දේවල් ආයෙ අවුස්සලා දානවලු නේද? අවුස්සලා දැම්මහම දැන් ආයෙත් උන්වහන්සේ දැකලා අවුස්සුවේ කවුද ඒකට චෝදනා කළා, ඒකත් එක ගැටෙන්න යනවා වෙනුවට ආයෙත් ඒක පැත්තකින් තියලා ආයෙත් අස් කළා. ආයෙත් ඔබ ලස්සන්ට ඉන්නවලු. ඔබ සාමාන්‍ය කරන්න පුළුවන් නෙමෙයිනේ නේද? අපි අතු ගෑවට පස්සේ එහෙම නැත්තම් 21 උටේට යන පාරේ වතු ගෑවට පස්සේ ඔක ආයෙත් මේ මොකද්ද ඒකට කියන්නේ හැඩි වෙලා කවුරු හරි මොනා හරි දාලා එහෙම දුණොත් ඉතින් ඕක ආයි කරනවා කියන එක නේද? පුළුවන්ද? ඒ නිසා හරි අමාරු වැඩක්. මේ කියන්නේ අපි ප්‍රායෝගිකව හිතලා බලන නිකන් වචනෙට කියන්න පුළුවන් ඩංගාලා මේවා. නමුත් අපි ඒ වත කරද්දී ඒ වතේ යම්ස කෙනෙක් ඒකට බාධාවක් කරාම ඒ කරපු වත ආයෙත් අවුල් කරාම අපිට අපි තුල ඇතිවෙන ආකල්පේ අපිම විඳලා බලන්න ඕනේ. ඉතින් නමුත් ඒ අවස්ථාවේදී කීකරු වීමක්, සුවච වීමක්, තමාත්ගේ හිතේ අර දේශය පහල කර නොගැනීමක් කියන එක ලේසි වැඩක් නෙමෙයි. මේ කතා කරන එකම දෙයක්වත් ලේසි වැඩක් නෙමෙයි. සුවච භාවය කියන එක තමයි ලේසි වැඩක් නෙමෙයි. මොකද අපේ හිත ඇතුලේ තියෙනවා මාන්නක්කාර ගතියක්. විශේෂයෙන්ම මහණුනාම. මොකද මහණුනාම අපි ගිහිගෙන් ඈත් වෙලා මහණ කමකටපත් වුනහම අනිත් අය ඔක්කොම වඳිනවා, වැඳුම් පිදුම් කරනවා, අම්මා තාත්තා පවා වඳිනවා, ආච්චි සීයා පවා වඳිනවා, රටේ පිළිගත් ප්‍රභූවරුන් පවා වඳිනවා, අපිට මුල් පුටුව දෙනවා, අපෙන් සිල් ගන්නවා, එනකොට පින්නපාත, එනකොට සුපරිපන්නෝ කියලා ගාථා කියනවා, ඊට පස්සේ අපෙන් අවවාද අනුශාසනා බලාපොරොත්තු වෙනවා, පාදෝවණය කරනවා, ඊට පස්සේ හැමදේම ගෙනල්ලා විස්තරම්ම වශයෙන් පූජා කරනවා. මොකක්වත් බලාපොරොත්තු වෙන්නේ නැහැ නේද? තමන්ට තියෙන හොඳම දේ ගෙනල්ලා පූජා කරනවා. දැන් ඊට පස්සේ මේකම දිනපතා අත්දකින්න භික්ෂුන් වහන්සේගේ හිත තුළ අමුතු අන්දමක මානසික වාතාවරණයක් ගොඩනැගෙනවා. කලින් නම් එහෙම නෙමෙයි, යා යමක්කමක් හොයාගෙන ඕනේ කන්න බොන්න නේද? ඒ කියන්නේ තමන් රස්සාවක් කළා, බැනුම් අහලා, ප්‍රශ්න ඇති කරගෙන, පස්වල ගිහිල්ලා, දාඩිය වගුරවලා, කුඹුරක් කොටලා, නැත්නම් යම් තැනක තවත් පිරිසක් එක්ක කටයුතු කළා, පුදුමාකාර වෙහෙසක් හරහා ගිහිල්ලා අන්තිමට අපිට ඕන මාසික වේතනයක් හම්බ වෙනවා. නැත්නම් කුලී වැඩක් කළා දවසේ වේතනයක් හම්බ වෙනවා. ඉතින් ඕක පාවිච්චි කරලා තමයි අඳින්නේ, පළඳින්නේ, කන්නේ, බොන්නේ, මේ අපිට මොනවාද බෙහෙතක් හේතක් ගන්න ඔක්කොම එහෙම කරන්නේ. එතකොට තේරෙනවා මේවා කොයිතරම් අමාරුවෙන්ද ලැබෙන්නේ කියන ගැන හැඟීමක් තියෙනවා. නමුත් අපි මහණුණාට පස්සේ හැඟීම පොඩ පොඩ අඩු වෙලා යනවා. මොකද ඔක්කොම ටංකල හම්බෙනවානේ. ඔක්කොම නිකන් ඉල්ලන ප්‍රමාණයෙන් හම්බෙනවා. පොතේ වචනේ ලියන්න විතරයි තියෙන්නේ. ඔන්න හවසට බඩු හම්බුනවා. එතකොට අපිට අර මේවැය තියෙන වටිනකම හෝ මේවා කොයිතරම් අමාරුවෙන්ද අපිට ලැබිලා තියෙන්නේ කියන එක හෝ ඒකත් නිකන් පොඩ පොඩ හිතින් ඉවත් වෙලා යනවා. ඊට පස්සේ අපි නිකන් හිතනවා මේගොල්ලෝ අපිට සලකන්න ඕනේ. මේකල මගේ අයිතිවාසිකමක් නේද? එතකොට අනිත් අය මේ ගිහි පිරිස මාව බලාගන්න එක, රැක බලාගන්න එක, මට අරව දෙන එක, මේව දෙන එක, ඉස්තරම්ම දේවල් මට සපයන එක, මේක ඇවිල්ලා මේගොල්ලෝ ඒගොල්ලන්ගේ වගකීමක්. ඉතින් ඔහොම හැඟීමකට අපේ හිත පරිවර්තනය වෙන්න පුළුවන්. ඊට පස්සේ ඕක ඉනර්ස එහෙමත් දීලා අර මිනිස්සු වැඳලා පුඳලා ඔක්කොමත් කරන්න ගත්තාම මේ මනුස්සයා පොඩ 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 මෙන්න උඩ යනවා නේද? කාලයක් යනකොට උඩ යනවා. දැන් අර හිටපු බොහොම අහිංසක විදිහට ආපු කෙනා නෙමෙයි අන්තිමට ඉතිරි වෙන්නේ. අධික මාන්නයෙන් ඉහවහගේ මනුස්සයෙක් තමයි තියෙන්නේ. ඒ නිසා මහානකම තුල අපිට ගුණයක් පුරා ගන්නත් පුළුවන්. තියෙන ගුණ ටික විනාශ කර ගන්නත් පුළුවන්. ඒ නිසා මම දකිනවා හුඟක් කාලවලට දැන් අර ඊටාම අහිංසකව බොහොම නෙමී සිටගෙන සුවචව කීකරුව එන ගිහි තැනැත්තා කාලයක් මහානකම තුළ කටයුතු කරන්න ගිහිල්ලා එයා ඒක හරියට ගත්තේ නැත්නම් අනිවාර්යෙන් මානකාර මාන්නාදීක චරිතයක් බවට පත් වෙනවා. ඒක වෙලා තියෙන අවස්ථා එමටයි. ඒ නිසා ලංකාව තුළ මාන්නාදීක චරිත අතර භික්ෂුන් වහන්සේලා තමයි ඉස්සරහම ඉන්නේ. ඉස්සර හිටියා ඔය දේශපාලඥ හරමෙත් හිටියා. දැන් නම් ටිකක් තින් අර දැන් ආණ්ඩු පෙරලලා හරමෙව දැන් ඔක්කොම කන පිට හැරලා තියෙනවා. හැබැයි භික්ෂුන් වහන්සේලාගේ ප්‍රමුඛත්වය අරගෙන ඉන්නවා. කිසිම කේන කෙනෙක් අහන්නේ. කිසිම කේන දෙයක් අහන්නේ නැහැ. රජෙන් නීතියක් දැම්මත් අහන්නේ නැහැ. ඊළඟට ගිහි කෙනෙක් ඇවිල්ලා කිව්වත් අහන්නේ නැහැ. වැඩිහිටි ස්වාමීනාසේ කෙනෙක් කිව්වත් අහන්නේ නැහැ. කිසිම කෙනෙක් කියන දෙයක් කනකට ගන්නෑ. ඉතින් එතකොට මේ බුදුරජාණන් වහන්සේ බලාපොරොත්තු වෙන්නේ සෝවචස්සකරණීය ධර්මයක්. නමුත් අපි මහානකම වරදට අරගෙන මහානකම වැරදිහිට අරගෙන අපිට මේ නිහතමානීකම තුල පිහිටා ගන්න බැරුව අන්තිමට ඉතිරලා තියෙන්නේ අර ගිහි තැන හිටියටත් වඩා පිරිහිච්ච චරිතයක්. ඒක බහුලව තියෙනවා. ඒ නිසා අද කාලේ දැන් උදාහරණයක් මම කීපයක් ඉතින් නිකන් වචන නම් නැතුව කිව්වොත් එහෙම ඉතන වැඩිහිටි සාවිනාසය කෙනෙක් ගිහිල්ලා ඔයා ඔයක තේරුම් කරලා තියෙන විදිහ වැරදි මේ වචනෙට වෙන්න මේ බඳු අර්ථයක් දෙන්න ඕනේ මේක මෙන්න මෙහෙමයි පෙළ අටුවාවල විස්තර වෙන්නේ මෙන්න මේකයි පාලි අර්ථකථනය කියලා අපි තුමු අර්ථයක් ගැන කියනවා කියලා පිළිගන්න කැමති නැහැ. ඊට පස්සේ අපි තුමු එහෙම නැත්නම් විනය කාරණාවක් කියනවා කියලා ඒත් පිළිගන්න කැමති නැහැ. දැන් බුදුහාඳුර කියනවානේ මේ විදිහට ගාන්ට ලස්සන්ට විනය අනුකූරව ආපත්‍යෙන් අනාපත්‍යෙන් ගාන්ට ඒ පෙර අපර සංදි ගලපලා කිව්වොත් ඒක පිළිගන්න ඕනේ කියලා. එහෙම පිළිගන්න කැමති නැහැ. ඒ නිසා ඒවා සාධාරණීකරණය කරන්න. අපි හිතමු අපි මුදල් පරිහරණය කරනවා, රාත්‍රී ආහාරයක් ගන්නවා, ළඩ වෙලා ආහාර ගන්නවා, හරි මොනවා හරි සාමාන්‍ය දෙයක් ගමු. ඒවා සාධාරණීකරණය කරන්න අපිට ඕන තරම් කරුණු හොයාගෙන ඒක ඉදිරිපත් කරනවා මිසක් ඒක බාරගෙන තමන් නැමී සිටගෙන තමන් නිහතමානී වීමක් ගැන සාමාන්‍යයෙන් හරි මාඩි. ඒ නිසා භික්ෂුන් වහන්සේලා අතර තරම් මම දකින්නේ නැහැ මේ මානක්කාර ගතිය ඉහවහා ගිය චරිත මම නම් දැකලා නැහැ. ඕන තරම් ප්‍රොෆෙෂනල්ස්ලා ඉන්නවා. මම ඕන තරම් ඇසුරු කළා තියෙන ඕන තරම් ප්‍රොෆෙෂනල්ස්ලා. ඒ කියන්නේ මේ වෘත්තිකයන් ඉන්නේ නේද? වෘත්තිකයන් ඕන තරම් ඇසුරු කළා තියෙනවා. ඉංජිනේර්ස්ලා වෙන්න පුළුවන්, ඩොක්ටර්ස්ලා වෙන්න පුළුවන්, ප්‍රොෆෙසර්ස්ලා වෙන්න පුළුවන්. ඕන තරම් ඇසුරු කළා. ඒ අය අතරත් තියෙනවා. මාන්නේ හොඳට තියෙනවා. නමුත් අර උගත්කම නිසා ආපු නුවණක් නුවණකුත් යම් පමණකට තියෙනවා. නමුත් ඇතැම් වෙලාවට වෙන්නේ භික්ෂූත්වය සඳහා විවිධ පැතිවලින් එනවානේ. මෙතෙන්දී අපි උගත්කම එක පැත්තක් විතරයි නේද? මහන වෙන්නේදී අපි උගත්කමක් ලොකුවට සලකන්නේ නැහැ. උගත්නම් හොඳයි ඉතින්. විශ්වවිද්‍යාලයකට ගිහිල්ලා යම්සේ උගත් භාවයක් ඇති කරගෙන තියනවා නම් ඒක හොඳයි. ඒක ඇඩිෂනල් මේ ඇඩ්වාන්ටේජ්. අකිකයිලා වැඩිපුර මේ සලකුමක්. හැබැයි හිමේ කියලා මේ දුප්පත් තැනකින් එන කෙනාව අපිට පාගල දාන්න බැහැනේ නේද? දුප්පත් කෙනාවත් මේකට ඇතුළත් කරගන්න ඕනේ. ඒ නිසා අපි මෙතෙන්දී හැමෝටම දොර විවෘත කරනවා. මෙතෙන්දී උපාධියක් බලන්න හෝ එහෙමත් නැත්නම් එයාගේ කුලයක් බලන්න හෝ වත්පෝසත්කමක් බලන්න හෝ ඒ මොකක්වත් මේ මහානකමට බාධාවක් කරගන්නේ නැහැ. කොයි කුලයෙන් ආවත්, කොයි ජාතියෙන් ආවත්, කොයි සමාජ තලයකින්දලා ආවත්, කොයි උගත්කමක් සහිතව ආවත් ඒක අදාළ නැහැ. අපිට පුළුවන් නම් එකම සංඝ කියන කොඩිය යටට එන්න ඉතින් මෙතෙන්ට අදලත් කරගන්න පුළුවන්. දැන් උතන්දී එක ප්‍රශ්නයක් තමයි හිතන දැන් අපිට ඒ තරම් තැනක් තිබුණ නැහැ සමාජයේ. අපි හිටියේ බොහොම යට මට්ටමක, ඒතරම් සමාජයේ තැනක් තිබුණ නැහැ. ඉතින් අනිත් කෙනාට බැල මෙහි කරගෙන හිටපු වගේ තත්ත්වයක් තිබුණේ. ඒතරම් නුවණක් තිබුණෙත් නැහැ. දැන් ඊට පස්සේ මහණ වුණාට පස්සේ දැන් මේක කන පිට පෙරලෙනවා. අපිට යමක් කියලා දෙනවා, අපි බණ කියනවා, අපි උපදෙස් දෙන්න යනවා, අනිත් අයල වඳිනවා, පුදනවා. ඒතර අර තැනක් නොතිබිච්ච කෙනාට තැනක් හැදෙනවා. නේද? දැන් සමාජයේ ලොකුට තැනක් නොතිබිච්ච, අපිට ගරුසරු නොකරපු ඒ අවස්ථාව දැන් අනිත් පැත්ත හැරිලා දැන් අපිට අනිත් පැය ගරු කරනවා, තැනක් ලැබෙනවා, මූලිකත්වය ලැබෙනවා, අපි බණ කියනවා, අපි උපදෙස් දෙනවා, මට වඳිනවා, මගේ පාදෝණේ කරනවා, සුපටිපන්නෝ කියනවා. දැන් ඔය කාරණේ හැන්ඩල් කරගන්න බැරි වුණොත්, ඒ කාරණේ අර මනස තුල දරා ගන්න බැරි වුණොත් එයා තුල වෙන පරිවර්තන යාටවත් තේරෙන්නේ නැහැ. බුද්ධිමතා ඒක තේරුම් අරගෙන මට යමක් තැනක් තිබුණා, මෙන්න මෙහෙම හැකියාවකුත් තිබුණා, මේවා ඒ තරම් ගණන් ගත යුතු දේවල් නෙමෙයි, මේ කන පිට පෙරලෙන්නත් පුළුවන්, ඔය වඳිපු වැඳපු බුදු මිනිස්සයාම අනිත් දවසේ දෝෂාරෝපණය කරන්නත් පුළුවන් කියලා නුවණින් කල්පනා කරනවා, නුවණින් කටයුතු කරනවා. හැබැයි අර මෝඩ මිනිස්සයා ඇඳ ගන්නවා. ඒ කියන්නේ නුවණ නැතුව මේක පරිහරණය කරන කෙනා අර වැඳුම් පිඳුම් ගරු සත්කාර ඔක්කොම හරහා ඒ ලැබෙන ඔක්කොම ටික මෙයා වැරදියට අරගෙන මෙයා තුළ අධික මානක්කාර ගතියක් අධික ආත්ම ප්‍රතිලූපයක් ගොඩනගා ගන්න හදනවා. ඉතින් ඒක කොහේ හරි හිතන දැන් එහෙම යනකොට දැන් එක වැඩිහිටි සාවිනාසය කෙනෙක් යමක් කිව්වොත්, තමන්ගේ සබ්‍රාහ්මචාරීන් වහන්සේ කෙනෙක් යමක් කිව්වොත් ඒක දැන් මෙයාට දරන්න බැරි වෙනවා. ඊට පස්සේ එතනත් එක ගැටෙනවා. දැන් අර ඔක්කොම දැන් මට තැනක් ලැබිලා තියෙන්නේ, තැනක් ස්ථානයක් ලැබිලා තියෙන, අනිත් අය මේ ගිහිපින් උතුම් ඔක්කොම දැන් මට ඔබ වහන්සේයි කියලාගෙන මට ඉන්නව නේද? මේ මගේ සබ්‍රහ්මචාරීන් වහන්සේ මම ගණන් ගන්නෑ. මගේ ගුරු ස්වාමීන් වහන්සේ මම ගණන් ගන්නෑ. වැඩිහිටි ස්වාමීන් වහන්සේ එහෙම තැනක් දෙන්නේ නැහැ. එතකොට ඔන්න වැඩිහිටියා එක ගැටෙනවා. සබ්‍රහ්මචාරීන් වහන්සේක ගැටෙනවා. තම තමන්ට තැනක් හැදීගෙන එනවා. තමන් තුළ මාන්නක්කාරකමක් ගොඩ නැගීගෙන එනවා. හැබැයි ඒක පිළිගන්නේ තමන්ට සමකාලීන අය. නැතනම් තමන්ගේ ගුරු ස්වාමීන් වහන්සේලා ඒක පිළිගන්නේ දන්නවා මොකද්ද මේ වෙන්නේ කියලා. ඇතුලේ වෙන්නේ මොකද්ද කියලා දන්නවා. ඊටසේ ඔන්න එයාත් ගැටෙනවා හිමීට මෙතනින් අයින් වෙනවා. කියලා ඔන්න තනත් හදා ගන්නවා තමන්ගේ ස්ථානයක් පටන් ගන්නවා. ඊට පස්සේ ඉතින් දැන් අද කාලේ දිනන YouTube එකට එහෙම බණක් එහෙම දානවා නේද? ඉතින් ඔහොම දැන් තියෙනවානේ YouTube එකට බණක් දානවා. ඊටසේ කට්ටිය පොඩ පොඩ එකතු වෙනවා. එතන ටික ආందోලනාත්මක ප්‍රකාශ ටිකක් එහෙම කරාම ඉතින් ටක් ගාලා හිට්ස් ගාන වැඩි වෙලා ලයික්ස් ගාන වැඩි වෙලා නේද? කට්ටිය දැන් ඉක්මනටම දැන් පිම්බෙන්න හරි අවස්ථාවක් ලැබෙනවා. ඉතින් මේක තමයි සාමාන්‍යයෙන් වෙන්නේ. ඉතින් ඔහොම ඉන්න අතරේ මේ පොඩ පොඩ ඉතින් තව ඉතින් ඔය උදව් කරන පිරිස හතර ඉතින් මෙයාට හිත ගියාය. ඉතින්වත් ඊටවසේ හිට වෙනවා නේද? කාන්තා පාර්ශවයේ දැන් ලොකුවට උදව් කරන්න ගන්නවා. ඉතින් ඇඟ ඇලුම්කම් ඇති වෙනවා. විවිධාකාර සම්බන්ධතා ගොඩ නැගෙනවා. තැන්ති ඔන්න පොඩ මේක හැන්ඩල් කරගන්න බැරි වෙනවා. ඊට පස්සේ දැන් මෙයාව දැන් පූජාසනේ තියෙනවානේ. පූජාසනේ ඔබ හිඳුවා ඔබට පොද්බට පුදන මේ ලෝකයමයි හෙට ඔබට එරෙහි වද දෙන්නේ නේද? නැගිටින්නේ. ඒක තමයි අන්තිමට වෙන්නේ. පූජාසනේ තියලා මිනිස්සු ටික ගාන්ට මෙයාව අන්දලා උඩින් තියලා මෙයාත් ඇඳ ගන්නවානේ. සුපිරියටම ඇඳ ගන්නවා මේ මිනිස්සයාත්. මොඩ මිනිස්සයානේ. තේරෙන්නේ නැහැ මේක හැන්ඩල් කරන්න. මේ තේරෙන්නේ නැහැ මොකද්ද මේ වෙන්නේ කියලා. ඒතර මහානකම කියන එක අපි පාවිච්චි කරනවා පුජ්‍යල භාවයක් ගොඩනගන්න, ආත්ම ස්වභාවයක් ගොඩනගන්න. අර කලින් තිබුණේ නැහැ, ගිහි කාලේ තිබුණේ නැහැ. දැන් හැබැයි ගොඩනගනවා ඒක. අවස්ථාව තියෙනවා ඕන තරම් නේද? ඕන තරම් අවස්ථාව තියෙනවා. ඉතින් මේක ගොඩනගාගෙන යනවා. ඉතින් අර තව පිරිසක් එකතු වෙලා ඒක ගොඩනගන්න උපදෙසුත් දෙනවා. ඒකට ආවඩනවා, ආශිර්වාද කරනවා. ඉතින් තමනුත් ගොඩනගාගෙන යනවා. හැබැයි එන කෙලස් ටික හැන්ඩල් කරගන්න තේරෙන්නේ නැහැ. පහළ වෙන කෙලස් ටික මේ පිම්බෙන පිම්බිල්ල අපිට පාලනය කරගන්න තේරෙන්නේ නැහැ. කොයි වෙලාවෙ හරි පුපුරනවා. ඉතින් ඒක එතකොට හැබැයි පිපුරද්දි තමනුත් විනාසයි, තමන්ව අනුගමනය කරපු තමන්ට වඳපු උදව් සෑහෙන පිරිසක් විනාසයි. මොකද බලාපොරොත්තු තියන්නේ යන්නේ අද මිනිස්සු හුඟක් කලාවට ධර්මයම නෙමෙයි හොයන්නේ, පුජ්‍යලයනේ හොයන්නේ. පුජ්‍යලය තමයි ඉස්සරෙන් තියාගන්නේ. පුජ්‍යලයේ පුද්දලාභි වන්දනයකට යන්නේ. පුජ්‍යලය මත යැපෙන පිරිස සෑහෙන ඉන්නවා නේද? මුන්නහන්සේ තමයි හොඳ. මුන්නහන්සේ තමයි රහතන් වහන්සේ. මුන්නහන්සේ තමයි හොඳම සායන්නස. මුන්නහන්සේ තමයි බණ කියන දක්ෂ. මුන්නහන්සේ තමයි තරුණ ස්වාමින්වහන්සේ නේද? මුන්නහන්සේ තමයි පොඩ්ඩක් ඍජුව යමක් කතා කරන ස්වාමින්වහන්සේ. කොහොම මොනා හරි මිනිස්සු එකතු කරගන්නවා. එකතු කළා මේ හදාගත්ත ප්‍රතිරූපය තියෙනවා. ඊට පස්සේ අන්තිමට මේ ස්වාමින්වහන්සේ ගිහිල්ලා ඔන්න ගෑන ළමෙක් එක පැනලා ගියොත් හරි. නැත්තම් මොකක් හරි දුරාචාරයක් මේ ආරංචිනොත් හරි. නැත්තම් මොකක් හරි නොගැලපෙන විනය විරෝධී දයක් කතා කරලා සම්පූර්ණ දෝෂාරෝපණයක් එල්ලුණොත් හරි, සම්පූර්ණ අර තිබිච්ච ගොඩනගාගත්ත කීර්ති ഘോഷාව කඩල යන දෙයක් සිද්ධ වුණොත්, අපකීර්තියටපත් වුණොත්, සිවුරු ඇරලා ගියොත්, අන්තිමට එයාව අනුගමනය කරපු, එයාට වන්දනාමාන කරපු, එයාව අනුගමනය කරපු අර ලොකු පිරිසක් පුදුමාකාර විදිහට ශාසනය පිළිබඳව කලකිරෙනවා. මෑත කාලෙත් වෙලා තිනවා ඕක. දැන් මං කියන්න යන්නේ ඉතින් කට්ටිය උගත් දිනේ දන්නවා. ඒ නිසා මේ ඊයේ පෙරේදත් ඔය වගේ සිද්ධියක් වුණා. බොහොම ප්‍රබලව නැගී සිටපු තරුණ ශාවින්හසලා. ඒ නිසා අපි අර එතකොට බලන්න ඕන ටිකක් අර සාසනය තුළ කටයුතු කරද්දී අපි කලබල වෙලා එකපාරට පිම්බෙන යනවා කියන්නේ හරිම භයානකයි. මොකද තමන්ට හැන්ඩල් කරගන්න තේරෙන්නේ නැහැ. තමන්ට මේක ගොඩදා ගන්න තේන්නේ අර එකපාරට ගිහි සංසර්ගයට ගිහිල්ලා ගිහි ඇසුරට ගිහිල්ලා තැනක් ලැබෙනකොට, මිනිස්සු වඳිනකොට, පුදනකොට, ඔබ වහන්සේ තමයි රහතන් වහන්සේ කියලා කියනකොට, අන්තිමට අපි ඇද ගන්න හැටි අපිටවත් තේරෙන්නේ නැහැ. කොයිතරම්නම් අපි ඇඳ ගන්නවද? කොයිතරම් අපි මේ පුද්ගල ප්‍රතිරූපයට කැමති වෙනවද? පොඩ පොඩ අපි තුල මාන්නය ඇති වෙනවද? ඒ කියන එක අපිට හැඟෙන්නේ නැහැ. අපිට දැනෙන්නේ නැහැ. අන්තිමට අර මුල් කාලේ බොහොම ලස්සනට සතුටින් සැහැල්ලුවෙන් අනේ අර මේ ගුරු වන්දනාවක් කරගෙන වන්දනාවක් වන්දනාවට සහභාගී වෙලා පඩික්කමක් හොදන හිටියේ අහිංසක චරිතය දැන් කොහෙවත් නැහැ. මලාට නැහැ. ඔක්කොම ඉවරයි. අර තිබිච්ච ගුණ ටික නෙමෙයි දැන් තියෙන්නේ. දැන් අර අගුණ ටිකක් නුගුණ ටිකක් තමයි එකතු වෙලා තියෙන්නේ. ඒ නිසා අපි මහානකම තුල පුදුමාකාර පරිස්සමක් ගන්න ඕනේ. කොහොමද මේ මහානකම හරි පැත්තට හරවගන්නේ? නැත්තම් වෙන්නේ අපි අපායයි. අපිට දාන දෙයලා ගිහි පිංගතුන් ටික දිවි ලෝකයයි. ඒක තමයි සාමාන්‍ය මොඩල් එක. ඒ නිසා මහාන වෙන්න ලේසි, මහානකම කරන්න අමාරුයි. හැබැයි හරි මහානකමක් නේද? දැන් මෙතන මේ සෝවචස්සකරණීය ධර්මය කියන එක ලේසි වැඩක් නෙමෙයි, විශේෂයෙන්ම වික්ෂුන් වහන්සේලාට. සුවජ වෙන්න හරි අමාරුයි භික්ෂුන් වහන්සේලාට. ඒක ඇත්තම හරි මේ කනගාටු කාමේ කනගාටුට කාරණාවක් බුදුහාඳුරෝ සුවච වෙන්න කියලා කියන්නේ භික්ෂුන් වහන්සේලාට හැබැයි සුවච වෙන්න බැරිත් භික්ෂුන් වහන්සේලාටම තමයි. ඒ නිසා අපි පොඩ්ඩක් හිතලා බලන්න ඕනේ මේ මට මොකද්ද වෙලා තියෙන්නේ නේද? මම ওই தත්ත්වයේ තුල ඉන්නවද දැන්? මට දැන් වැඩි හිටියෙක් කියන දෙයක් අහන්න පුළුවන් කමක් නැද්ද? මට නැමී හිටින ගතියක් නැද්ද? මමත් දැන් දන්නවා මමත් දැන් කෙරුමක් කියලා හිතන ආකල්පයක්ද මාගාව තියෙන්නේ. අර පුංචි කාලේ ආපු සේනාසනයට ආපු මහණ වෙන්න ආපු හනේමාව මහණ කරන්න කියලා ඉල්ලපු ඊළඟට සබ්බ දුක්ඛ නිසරණ නිබ්බාන සච්චිකරණත් හාය කියලා ඒ සිවුර අතර ගත්ත ඒ අහිංසක චරිතයද තාම මාගාව තියෙන්නේ. නැත්තම් මමත් දැන් පොරක්ද නේද? මමත් දැන් ලොකු පුජ්‍යලයෙක්ද කියලා එහෙම ආරූඪ කරගත්ත මෝඩ චරිතයක්ද මාගාව තියෙන්නේ. ඉතින් අපි හැමතිස්සෙම මේක බලන්න ඕනේ. ඒ නිසා අර ඔය නැවත නැවත සාසන අවතරණේ පොත පොඩ්ඩක් කියෝන එක නේද? මොකටද මේ මහණ වුනේ කියලා අපි මතක් කරගන්න එක. ඊට නැවත නැවත ඒ අර අපි මහණ වෙච්ච දවස මතක් කරගන්න එක නේද? මම කොහොමද ගියේ? කොහොමද මේ පඬු ඇන්දේ? ඊට පස්සේ කොහොමද මම දසසිල් සමාදන් වුනේ? ඊට පස්සේ කොහොමද මම මේ වත්පිළිවෙත් කළේ? කොහොමද ඊට පස්සේ මම අපි මෙහිනම් වුණා අපි ගල්දුවට ගියේ? ගිහිල්ලා ඊට පස්සේ මේ පුබාධ්‍යයන් වහන්සේ ගාව වැඳ වැටුනේ කොහොමද? සීල් ටික ඉල්ලුවේ කොහොමද නේද? සිවුර පෙරුවේ කොහොමද? සිවුර පෙරවන ඉගැන්නුවේ කොහොමද නේද? අපිට ඔක්කොම අමතක වෙනවානේ. කාලයක් යනකොට ඔක්කොම අමතකලා යනවා. ඊට පස්සේ උපසම්පදායෙන් ඉගෙන ගත්තේ කොහොමද? ඒකදී අපි සිල්පද ගැන ඉගෙන ගත්තේ කොහොමද? ඊට පස්සේ උපසම්පදා විල්ලුවේ කොහොමද? උපසම්පදා වුණේ කොහොමද? මේ ඔක්කොම අමතක වෙනවා. හරි ටික කාලයයි මේ ටික අපේ ඔළුවේ තියෙන හරි ටික කාලයයි. ටික අපිට වස් ගාන වැඩි වෙන්න තනිකර අර ආසවට්ඨානීය ධර්මයක් බවට ඒකපත් වෙනවා. සාසනය තුළ ඉන්න අපි තුළ ගුණේනුයි අපි ශක්තිමත් වෙන්න ඕනේ. ගුණේනුයි අපි පිරෙන්න ඕනේ. හැබැයි ආශ්‍රව වැඩෙන පැත්තකයි යන්නේ හොඟ බහුලෝ පිරිසක්. මොකද වස් ගාන වැඩි වෙන්න බහුල පිරිසක් අපිට වඳිනවනේ නේද? ඉස්සරනම් මං මාගාව කවුරුත් වාඩි වුණේ නැහැ මට දකුණු පැත්තෙන්. මොකද මමනේ බාලයා නේද? සමා වෙන්න මට වම් පැත්තෙන් කවුරුත් හිටියේ නැහැ. මොකද දකුණු පැත්තේ තමයි ඔක්කොමලා හිටියේ. මොකද මට වඩා වැඩි මහල් ඔක්කොම සංඛ්‍යා. දැන් වස් ගාන වැඩි වෙන්න මම පොඩ්ඩ දකුණට තල්ලු වෙනවා. මගේ වම් පැත්තට වැඩි වෙන්න ගන්නවා දැන්. හසෙන් නික හැංගෙනවා මේ මුන්නහන්සේ ඉන්නේ මේ දකුණු පැත්තේ ඉන්න සායනහන්සේ ඉන්නේ ඉඳ මට මේ මුල් තැන ඉන්නේ නැහනේ. ඉස්සරහින් මට යන්න බෑනේ. මේ මුන්නාන්සෙ ඉන්නවනේ. දැන් නැත්තම් මට උන්නාසෙ නැත්තම් මට ඉස්සරහට මට යන්න පුළුවා. ඔය වගේ අර මේ මනස පෙරලෙනවා. කියන්නේ මනස තුර අර පුඤ්ජල භාවය පුදුම විදිහට නිකන් අභිවර්ධනය වෙන්න ගන්නවා. මේක ඔඩුදුවන්න ගන්නවා. නිකන් තුවාලයක් වගේ මේක පැතිරෙන්න ගන්නවා. අර මාළුවා වැල කියලා කියන්නේ නේද? අපි ගහක ඒ බඳු වැලක් ගියාට පස්සේ පිළිලයක් කඩගත්තට පස්සේ පොඩ ගහ කාලා දානවා. ගහට එන සාරය මේ පිළිලේ විසින් උරා ගන්නවා. ඒ නිසා අපි තුල වැඩෙන ඔය මාන්නාධික ගතිය, මාන්නක්කාරකම අපිව කාදමන ආකාරය අපිට තේරෙන්නේ නැහැ. අපේ තියෙච්ච ගුණ ශරීරය කාලා දානවා කියන එක අපිට තේරෙන්නේ නැහැ. තිබුණ හරි ලස්සන ගුණයක් ඒ ගුණේ කාදමනවා අර වැඩෙන මානකාරය මානකරකම. දැන් මාන්නාධික බව කියන එක ඇත්තටම භික්ෂු සමාජය තුළ බහුලව තියෙනවා. දැන් මාන්නාධික බව නිසාම අපිට මාර්ගය හිරෙනවා. අපිට ඊට පස්සේ කෙනෙක්ගෙන් ගිහලා යමක් අහන්න හිතෙන්නේ නැහනේ. මමත් දන්නවනේ ඉතින්. මමත් දැන් සියල්ල දන්න කෙනෙක්නේ. ඉතින් දැන් අපි උදාහරණයක් වදිහට ඔන්න දැන් මම සමාධියක් දිනුනක ආනාපාන සතියක් වැඩුවා, සමාධියක් වැඩුවා. ඉතින් මම කරි ඔන්න යම්කිසි සුවදායි සමාධියක් ලැබුවා. සෝදායි සමාධියක් ලැබුණා. ඉතින් දැන් ඔන්න මම මේක පැයක් විතර හිටියා. හිටියේ නිකන් බ්‍රහ්ම ලෝකේ ඉන්නවා වගේ. ඉතින් මම දැන් ඔන්නෝ ගිහිල්ලා මම ලොකු සානන්දර කිව්වා. අර පළයන් ඔන්නෝ ගත්ත පහක වැඩන්නේ නැහැ. ඔබ ගිහිලා ආයි හතේ පවත්තපන් කියලා කිව්වා. දැන් එතකොට මොකද්ද අපිට තුල ඇති වෙන ආකල්පය? නේද? එතකොට මාගාව නිහතමානී ගමක් සුවච බවක් තිබුණ නැත්තම් මේක එක්ක කියන්න මම ඉදිරිපත් වෙන්නෙත් නැහැ. නේද? කිව්වට පස්සේ ලොකු සාන්නහන්සේ අනේ පළයන් යන කියලා කිව්වහම මට මොකක්ද ඇති වෙන හැඟීම? මම දැන් හිතන් හිටියා මේක පුදුමාකාර උත්කෘෂ්ඨ මට්ටමක්, අතිශ්‍රේෂ්ඨ මට්ටමක්. මේක නම් ඔන්න මෙන්න වගේ මාර්ගඵලවලට නේද? මාර්ගඵලයක්මත් වගේ එක වෙන්නත් පුළුවන්. මම ඒක අහගන්න නෙගේ සායනස මම දැන් සෝවාන් නේද? ඒ ආකල්පෙනි මාගාව ආවේ. ඕක නිකන් ෆස්ට් ටයිම් එනකොට නිකන් ඇඟ ඉපිලා යනකොට පාවෙනා වගේ දැනෙනකොට මෙලෝ කෙලෙසයක් පලාතක නැතුව ඉන්නකොට ඒ පුදුමාකාර ආශ්චර්යයක් විදිහට ඒ බඳු සමාධියක් අත්දකින්නකොට ඉතින් මම හිතන්නේ මේ මාර්ගඵලය කියලා තමයි. මම ගුරු සාන්නාසේ ගාවට යන්නේ නික උඩින් යන්නේ. ගිහිල්ලා මේ හරි. ආයසුතුන් සෝතාපන්නලා ඉන්නේ කියලා ඔන්න කිව්වනම් මම ඉතින් අම්මා මම ඉතින් ආයි මුණහන්සේට වඩා වෙන කෙනෙක් නැහැ. අර සාන්නාසේ ඒක ඔක්කොම ටික අහලා පලයන් උසෝ ගිහිලා නම් මේ ආයි මගේ සිවුර හොදපිය කියලා කිව්වට පස්සේ දැන් ඉතින් මං දැන් මේ උඩින් යන්න ආපු මම අර අර ලොකු සාධක කියන අර ගැරන්ටික් ගාඩ්වත් ගණන් කරන්නේ නැනේ. දැන් මට මොකද වෙන්නේ? දැන් ඉතින් ඒ ඒ අවවාදේ එහෙම නොදී අර මනුස්සයව ඇන්දුවොත් එහෙම මොකද වෙන්නේ නේද? එතනදී ගුරු ස්වාමීන් වහන්සේ කියන්නේ ඒකනේ නේද? උන්වහන්සේ දන්නවා මේ නිකම් මේ සමාධි කැලලක් මේ ඇවිල්ලා තියෙන ඕක හෙට එනකොට නෑ. හෙට ඕක ගන්න උත්සාහ කරලා ලැබෙන්නේත් නෑ. නේද? මේක මේ පුංචි සමාධි පට්ටමක් විතරයි. ඉතින් ඔතන නෙමෙයිනේ අපි යන්න තියෙන මාර්ගය. ඒතන මාර්ගය ඇවිල්ලා ඔච්චර විචුර්ණ මාර්ගයක් නෙමෙයි මේ. හරි ඍජු මාර්ගයක් එතන තියෙන්නේ. ඉතින් ඒක තේරෙන්නේ නැහැනේ මේ එකපාරට මේ එක අවස්ථාවේ නැත්නම් මේ පළවෙනි වතාවට මේ සමාධියක් අත්දකින්න කෙනාට ඔච්චර ගැඹුරක් ඔච්චර පරාසයක් තේරෙන්නේ නැහැනේ. ඉතින් මෙයා මේකෙන් ඇඳ ගන්නවනේ. ඉතින් ඊට පස්සේ ඉතින් අර ගුරු සායනාංශේ කමඨාන් දෙන සායනාංශේ අරක හෙලා දැක්කහම ඉතින් අන්තිමට ඉතින් මෙයා මේ සායනාංශත් අතල්ලා දානවා. හිතන්නේ මොකද්ද? මුන්වහන්සේ මට මේ ඊර්ෂ්‍යාවට කියන්නේ මං වගේ මේ බඳු සමාධියක් කවදාවත් මේ ස්වාමීන්වහන්සේ අත්දකලවත් නැහැ. මට තමයි මේ බඳු සුවිශේෂී හැකියාවක් තියෙනවා. මං ඇවිල්ලා සුවිශේෂී කරත්තේ. ඒ නිසා සමාධිය ලැබලා අනාගාමී කියලා හිතාගෙන වෙනම ස්ථාන පටන් ගත්ත අයත් ඉන්නවා. ගුරු ස්වාමීන්වහන්සේලා කිව්වහම ආයසඳුන් කලබල වෙන්න එපා. ඔවා ඒ තරම් වැඩගත් දේවල් නෙමෙයි. පොඩ්ඩක් ඉවසන්න. ආයෙ ගිහිල්ලා කෙලස් තියනවාද කියලා බලන්න කියලා උපදෙස් දෙනවා. හැබැයි ඒක පිළිගන්න මානසිකත්වයක් එන්නේ නැහැ. සුවච භාවයක් එන්නේ නැහැ. නැමී සිටින ගතියක් එන්නේ නැහැ. දැන් ඉතින් ඕක අපිට බහුශ්‍රත භාවයේ හරහා ඕක හැදෙන්න පුළුවන්. ඒ කියන්නේ බහුශ්‍රත භාවය අපි වැඩි කරගෙන යනවා. මේ මගේ ගුරු ස්වාමීන් වහන්සේ ඉච්චර ඉගෙන ගත්ත කෙනෙක් නොවෙන්න පුළුවන්. නේද? උන්වහන්සේ යන්තම් මේ දැන් ඔය මට මතකයි මේ එක ස්වාමීන් වහන්සේ කෙනෙක් කියන අපේ ලොකු ස්වාමීන් වහන්සේ කිව්වේ මොකද්ද මේ ඔය පිටරට ඉන්න වැඩිහිටි ස්වාමීන් වහන්සේ කෙනෙක් කියනවලු අපේ ගුරු ස්වාමීන් වහන්සේ තාමත් අර කලේක හරි පණිට්ටුවක හරි ලණුවක් ගැට ගහලා පටියේ ගැට ගහලා මේ පොකුණෙන් නනා ඉන්නේ මගේ ගුරු ස්වාමීන් වහන්සේ. හැබැයි මගේ ගෝලයෝ මට කියන්නේ මොකද්ද පාස්පෝර්ට් එක හදලා එවන්න කියලා රට එන්න. හැබැයි මගේ ගුරු ස්වාමීන් වහන්සේ තාමත් අර බොහොම අහිංසක විදිහට ගමේ ගොඩේ අර පටියේ අනිත් පැත්තේ පණිට්ටුව ගැට ගහලා ඒකෙන් නාන තරමේ බිම ඉන්නේ. අපි බලන්නේ බිමනේ ඉන්නේ. නේ තනිකර බිම ඉන්නේ. හැබැයි මගේ දැන් ගෝලයෝ ඉන්නවා. මම ඉන්නේ දැන් පිටරට. මගේ ගෝලයේ මට කියන්නේ මොකද්ද? සාවින්නාද මට කවද්ද පාස්පෝර්ට් එක හදලා දෙන්නේ මට පිටරට එන්න. ඉතින් බලන්නකෝ නේද අපේ නිකන් අපිට වෙන දේ නේද? අපි බිම ඉන්න ඕන පිරිසක්, ප්‍රകൃතියක ඉන්න ඕන පිරිසක්, අපි පොඩ ලාභ සත්කාර පැතිවලට ගිහිල්ලා අපි තනක් හදාගෙන අපේ ගෝලයේ ඊට පස්සේ ඉල්ලන්නේ අර ඒ මට්ටමේ දේවල්. අපිට තේරෙන්නේ නැහැ බිම ඉන්න. අපිට තේරෙන්නේ නැහැ පොළවේ පය ගහලා ඉන්න. යන්නේ වෙන පැතිවල. ඒ නිසා සාසනයත් තුළ කටයුතු කරද්දී අපේ මනසේ වෙන පෙරලිය අපි දැක්කේ නැත්නම් අපි ලොකු විනාශයක් කරගන්නවා. ඉතින් අන්තිමට අර පුංචි කාලේ හරිම ලස්සනට හරිම ගරු බුහුමන් සහිතව ශික්ෂාපද ටිකට ගරු කරගෙන ඒක ආරක්ෂා කරගෙන ඊට පස්සේ කිසිම يعني නරකක් නොකර හිටපු කෙනා අන්තිමට පොඩ්ඩක් අර වගේ තැනක් හදාගෙන වැඳුම් පිඳුම් ලබාගෙන සමාජයේ තැනක් අරගෙන එහෙම ප්‍රසිද්ධයට ගිහිල්ලා අර ලාභ සත්කාර නිසාම නොකට යුතුකම් එමට කරනවා. ඒ කියන්නේ දැන් පුංචි කාලේ එහෙම නැහැ. පුංචි කාලේ පුංචි දෙයටත් බරයි. මේ බයයි. නේද? ශික්ෂාපදයක් කඩන්න බයයි. ඉතින් එහෙම ගතියක් තිබුණා. අර ලාභ සත්කාරත් එක්ක ගිහිල්ලා අන්තිමට තැනක් හැදිලා මෙන්න බොලේ බොරු කියනවා කියන එක නැත්තම් රඟපානවා කියන එක ප්‍රතිරූපමවනවා කියන එක අර ලාභ දාරුණෝභික්කමේ ලාභ සත්කාර සිලෝකෝනේ ඔන්නෝක වෙලා තියෙනවා. ඉතින් අර බුදුහාඳුරෝක කියනවා ලාභ සත්කාර සංයුත්තේ. ඒ කියන්නේ අර හරි ලස්සනට මේ පුංචි දෙයට පවා මේ බයසක සහිතව හිටපු තැනත්තා අන්තිමට මේ ලාභ සත්කාර හරහා ගිහිලා විනාශ වෙලා අන්තිමට ඒ සම්පූර්ණ මේ සත්‍ය අසත්‍ය වශයෙන් අසත්‍ය සත්‍ය වශයෙන් ප්‍රකාශ කරන තරමටම පිරෙනවා ලාභ සත්කාර නිසා. ඒ නිසා අපිට තේරෙන්නේ නැහැ يعني මේ මහානකම තුළ විශේෂයෙන්ම මේ ලාභ සත්කාර වලින් එන ගැහැට ලාභ සත්කාර විසින් අපේ ගුණ ශරීරයේ විනාශ කිරීම ගැනවත් අපිට තේරෙන්නේ නැහැ. කාලයක් යනවනේ ටික හම්බෙන්නත් නේද? ඒ නිසා අපි අර පොඩ එළියට දාද්දී ඒක පරිස්සමෙන් ඕනේ අපි එළියට දාන්න. අපි වැඩසටහනක් කරද්දී, ගිහි ඇසුරක් පවත්වද්දී, සිල් දෙද්දී, බණ කියද්දී, භුක්තානුමෝදනා කරද්දී මේ මොනවා කරද්දිත් කොහොමද දැන් මේ හරහා කෙනෙක් හැදෙනවද? කොහොමද මේ හරහා මම උඩ යනවද? කොහොමද මේ ඒ මිනිස්සු මට වඳින්දී මම හොඳයි කියද්දී මම පුජ්‍යල භාවයක් හදාගන්නවද? විශේෂයෙන්ම මාන්නයක් මා තුළ ඇති වෙනවද? මම ආපු චරිතෙ නෙමෙයිද දැන් ඉන්නේ? නේද? බණ කියන්න ආපු කෙනා නැතුව බණ කිව්වට පස්සේ යන්න වෙන කෙනෙක්ද කියලා? නේද? අපිට බලන්න පුළුවන් නම් සංසන්දනාත්මකව නේද? මෙතෙන්දි මං ආවා බොහොම නිහතමානීව. හැබැයි දැන් මෙන්න බලේ වැඩසටහන ඉවරලා මම යන්නේ උඩින්. නේද? ගියාට පස්සේ මතක් වෙන්නේ තර මට ප්‍රශංසා කරපු හැටි. මම උඩින් තියාගත්ත හැටි. ඉතින් ඔතන ඇත්තටම අනිත් පැත්තෙන් බලන් තේරුම් ගන්න තියෙන්නේ. දැන් හිතන්න අපි එළියට ගිහලා වැඩසටහනක් කළා. දැන් නිසරවණට අදාළව මම මේ කියන්නේ. තර ඒ ආවට පස්සේ දැන් ආයෙත් මට වන්දනා කරන්න ඕනේ මගේ වැඩිහිටි සාමින වහන්සේට නේද දැන් මං අතෙන්ට ගිහිල්ලා වැඩ පෙන්නලා කමටහන් දීලා බන්න කියලා දැන් ඉතින් මට වඩා කෙනෙක් නැහැ කියලා ඉතින් අර මිනිස්සු කුඩේ යටින් එක්කන් ගිහිල්ලා වන්දනා කළා කකුල් හොදලා දානෙ දීලා වැඳලා පුදලා ඔක්කොමත් අරගෙන මම දැන් උඩින් ආව ඔන්න සේනාසනෙට උඩින් ආවේ දැන් ආයෙත් මං අනිද්දා සූදේ දැන් මං අර මකාද වගේ මං අර ඉන්න අනිත් ස්වාමින්වහන්සේ ගාව වඩින්න ඕනේනේ මට වඩා වැඩිහිටි සාන්නාසේ උන්වහන්සේ මෙලෝදියක් කරන්න දන්න කෙනෙකුත් නෙමෙයි මෙලෝදියක් දන්නෙත් නැහැ ඉතින් මං හිතන් ඉන්නවා මං තමයි කෙරුම්කාරයා මං තමයි මේ රට වටේ යන්නේ මං තමයි කෙරුම්කාරයා හරි සාන්නාසේ දන්න කෙනෙකුත් නැහැ නෙමෙයි ඉතින් මට පුළුවන් වෙනවන්නේ උන්වහන්සේට වඳින්න මට පුළුවන් වෙනවන්නේ උන්වහන්සේට ගරු කරන්න උන්වහන්සේ මගේ වැඩිහිටි සාමින්වහන්සේ නේද ඒතර මට එතන අවස්ථාවක් ලැබෙනවා මං අර ගොඩනගාගෙන ආපු ප්‍රතිරූපය මං අර ඇඳගෙන ආපු ප්‍රතිරූපය මං මවාගෙන ආපු මාන්නක්කාර ගතිය බිම දාලා පාගලා මුන්වහන්සේට වඳින්න තරම් මම මේක පාවිච්චි කරනවා එතන උන්වහන්සේ වැඩිහිටි සාමණේස්ස තමයි මට එතන බ්‍රිජ් එකක් වෙන්නේ එතන පාලමක් වෙන්නේ මගේ තියෙන කෙලස් ටික බිම දාලා පාග ගන්න නැත්තම් මට හිතෙන්නේ නැහැ නේ උන්වහන්සේට වඳින්න මුන්වහන්සේ කවුද එහෙමනේ මම හිතන්නේ නේද මං තමයි ගියේ මම තමයි වැඩසටහන කරේ මට තමයි ඔක්කොම ලාභ ටික ඇදුනේ මෙන්න මෙච්චර පිටිකර ටිකක් මං අරන් ආවා මට තමයි ප්‍රශංසා කරේ එහෙම චරිතයක් මං ගොඩනගෙන ආවා දැන් මට පුළුවන් ද මේ ලොකු බුලත් පිටක් කාගෙන කෙල ගහගෙන වැඩි කව කාගෙත්වත් මොකක්වත් නැතුව ඉන්න ස්වාමින්වහන්සේ ගාවට ගිහිලා මට පුළුවන් ද වඳින්න අන්න එතනේ වැඳීම තුළ තමයි මට ආයි බිමට බහින්න පුළුවන් නේද ඉතින් ඔතෙන්ට අපි මාර විදිහට නුවණින් හැන්ඩල් කරන්න ඕනේ තාර විදිහට ඒක නුවණින් කටයුතු කරන්න ඕනේ එතන ඉන්නේ මට ඉදිරියෙන් ඉන්න මොකක්වත් නොදන්න බුලත්තිරක් කාගෙන ඔහේ නිකං ගත කරන ඒ ස්වාමින්වහන්සේව මම පාවිච්චි කරන්න වෙනවා මගේ තියෙන අර කෙලස් ටික මානකාර ගතිය ප්‍රතිරූපය බිම දාලා ආයෙත් හිතමාණි වෙන්න. ඒක අපි කරන්නේ නැහනේ. නේද? අපිට වෙන්නේ මොකද? අපි දැන් සලකා හන්න අපිට වඳින්නවත් හිතෙන්නේ නැහැ. මොකද මමනේ මහා ශ්‍රේෂ්ඨ තැනත්තා. නේද? මොනවාද කොයිවත් යන්නේත් නැහැ. මොනවාද මේ බුලත්තිරක් කාගෙන ඉන්නේ. එහෙම නම් ඉතින් මම හිතන්නේ නේද? නමුත් අපිට මේ බිමට එන්න පුළුවන් වෙන්න තියෙන එක අවස්ථාවක් තමයි අර වැඩිහිටි ස්වාමින්වහන්සේලා කියන්නේ. ඒ නිසා හරි අමුතු පැතිරියක් මේකේ තියෙන්නේ. කොහොමද අපි මේ සෝවචස්සකරණීය ධර්මයක් තියාගෙන යන්නේ? අපි මහානකම තුල වැඩිහිටි වෙනවත් එක්ක, අපේ වස්ගාන වැඩි වෙනවත් එක්ක, අපේ බහුශෘත භාවය වැඩි වෙනවත් එක්ක. ඉතින් ඔක කියන්නේ සෝවචස්සකරණීය ධර්මය නැත්තම් සෝවච භාවය අපිට අහෝසි වෙන්නේ නැත්තම් අපෙන් ඉවත් වෙන්නේ එකක් තමයි බහුශෘත භාවය. ඒක හැබැයි නරක දෙයක් නෙමෙයි බහුසුත භාවයත් අවශ්‍යයි නේද අනිත් එක තමයි සමාධිය අත්‍යවශ්‍ය දේවල් මේ ඔක්කොම කතා කරන්නේ නේද ඊට පස්සේ අපි හිතමු තාමනාද තියෙන අපි දූතාංගයක් එහෙම ආරක්ෂා කරනවා ඒ වගේ දේවල් ඉතින් ඒ ඔක්කොගෙම හරහා අපි තුල අමුතුම පැති වලින් මාන්නේ වැඩෙන්න පුළුවන් හැබැයි අපි දිනුන කල යුතු දේවල් මේ ඔක්කොම නේද මේ ඔක්කොම අපි දිනුන කල යුතු දේවල් හැබැයි අපි ඒවා හරියට ගත්තේ නැත්නම් ඒ දිනුන කල යුතු දේවල් හරහාම මාතුල මාන්නයක් වෙනවා දෙනිසා හරි සූක්ෂම දෙයක් ඉතින් අපි තනි තනියෙන් බොහොම සැලකිල්ලෙන් පරිස්සමෙන් ඇසුරෙන්ම කල්යාණ මිත්‍ර ඇසුරකින්ම මේක දැනගෙන ටොකු කාලම ගොඩ දා ගන්න ඕනේ. කොයි වෙලාවේ වදිනවද දන්නේ. කොයි වෙලාවේ අපි වැටෙනවද දන්නේ. ඊට පස්සේ ඉතින් අපි ඉවත් වෙනවා දැන් මේක දරා ගන්න බැරි වුණ ගමන් අපි ඉවත් වෙලා යනවා. මට තනියෙන් තනක් හදා ගන්න ඕනේ මට තනියෙන් ඉන්න ඕනේ මට තනියෙන් වෙබ්සයිට් එක කරන්න ඕනේ මට තනියෙන් YouTube එක කරන්න ඕනේ මම තනියෙන් ගිහිල්ලා බණ කියන්න ඕනේ මමත් ස්ථානාධිපති කෙනෙක් වෙන්න ඕනේ. කෙලින් අපි පයින්නවා ඊට පස්සේ එළියට ඊට පස්සේ අර විදියට කොහොමද දෙයක් කරගෙන යනවා අන්තිමටින් කාන්තා පාර්ශවයත් එක්ක තමයි බහුලව වැඩ සිද්ධ වෙන්නේ ඊට පස්සේ තින් කොහෙන් හරි මිස් එකක් වෙන්න පුළුවන් ඉතින් එහෙම අවස්ථා අප්‍රමාණයි වෙලා තියෙන අවස්ථා අප්‍රමාණයි ඒ නිසා හොඳට බණ කියලා ටීවී එකේ බණ කියලා දැන් සරල උදාහරණයක් කියනවා නම් දැන් ඔය පන්සලේ නේද උන්වහන්සේ මොකද අවුරුදු 12 න් විතර පැවිදි වෙලා තිබුණේ ලස්සනට බණ කියපු සාවිනාස කෙනෙක් හොඳ ප්‍රසිද්ධ වුණා ඊට පස්සේ උන්වහන්සේගෙම කල්යාණ මිත්‍ර සාමණේස කෙනෙක් තමයි බණ උගන්ලා තියෙන්නේ. හැබැයි මේ කල්යාණ මිත්‍ර සාමණේසට වඩා උන්වහන්සේ බණ කියන දක්ෂයි. කාන්සිනු හොඳට බණ කිව්වා. එහෙම ටීවී එකේ එහෙම ප්‍රසිද්ධ වුණා. ඊට පස්සේ කීප දෙනෙක් කිට්ටු කළා ගෑනුවා එහෙම අන්තිම සිවුරු ඇරියා ගියා. කෝටි ගණන් සල්ලිත් එක්ක ගිහිලා අන්තිමට වැරදි තැනක ඉඳලා වෙඩි කාලා මැරුණා. කියන ඇති දන්නා ඇතින්නේ කවුද කියන්නේ? ඔව්. ඒ දෙවෙනි තේක තමයි අන්තිමට වෙඩි නරක තැනක හිටියා වෙඩි කාලා මැරුණේ. ඒ නිසා අපි දන්නේ නැහැ අපිට අපි අපේ මේ ලාභ සත්කාර හරහා යෑම ප්‍රතික්‍රීර්තිය ලැබීම ඒ අර අපේ ඔළුව විදීම මේවා අන්තිමට කොහෙන් කෙලවරුණාද කියලා අපිට පෙරදක්මක් නැහැ. අපිට හිතන්නේ අපිත් එක්ක තරහට කියනවායි කියලා. අපි මේ පා ගන්න කියනවා කියලා නේද? උන්වහන්සේට තර නැති වෙයි කියලා බයේ කියනවා කියලා. එහෙමනේ අපි හිතන්නේ නේද? ලොකු සානසේ මට මේක කියන්නේ මොකද උන්වහන්සේට තර නැති වෙනවානේ මම උඩට ආවොත්. එහෙමනේ අපි හිතන්නේ නේද? එහෙම හිත හිත අපි ටට්ටක් ගාලා උඩට ගිහිල්ලා මමත් පොරක් කියලා පෙන්වන්න දඟලනවා. අඳුන කොහෙන් කෙලවෙනවද දන්න. ඒ නිසා මේ සෝවචසකරණීය ධර්ම ගැන අපි ටිකක් භික්ෂු උන්වහන්සලා වශයෙන් සැහැන්න විශේෂයෙන්ම මේ සැලකිලිමත් වෙන්න. මොකද ගිහි අයගේ තේක තියෙනව නැත්තේ නැහැ අපිත් අපි මෙතන විශේෂයෙන්ම මෙතන මතු කරන්න පුළුවන් භික්ෂූන් වහන්සේලා වශයෙන් අපි මේ කාරණාව අපි අමතක කළොත් අපිට වෙන විනාශයට අන්තිමට කවුරුත් වග කියන්නේ නැහැ. අපිත් විනාශ වෙලා අපිව අනුගමනය කරපු අපිට වන්දනා කරපු අපි ආදර්ශයට ගත්ත සෑහෙන ගිහි පිරිසකුත් අනාථ වෙනවා. අනාථ වෙනවා. මොකද අර ස්වාමීන් වහන්සේගේ බණහවු සෑහෙන පිරිසක් වෙන වැටෙනවනේ නේද? අනේ අපොයි කියා ගන්නවනේ. නැති එහෙම මේ ඊයේ පෙරදත් උනා සිද්ධියක්. ඉතින් අනෝ අපොයි කියා ගන්න ඉතින් උන්වහන්සේලා මොකද කට්ටියට කියලා බන්න කියලා ධ්‍යාන තිනවා කියලා අරවා කියලා මේවා කියලා ඉතින් ලොකුවට හදා ගන්නවා. අන්තිමට අර වගේ එක්කෙනා බින්දුවට වැටුණාට පස්සේ අර එයාව අනුගමනය කරපු පුජ්‍යලාභි වන්දනයට ගිය බාහිර සෑහෙන පිරිසක් අනාතයි. කෙලින්ම අනාතයි මුළු සාසනයටම බයින් ඉන්නේ ඊළඟට. මේකද සාසනේ. ඉතින් අරයා ගිහිල්ලා සමහරට පෙරදිත් කියන්නත් පුළුවන්. මට අරක හම්බුන්නේ නැහැ මේක හම්බුන්නේ නැහැ අරකයි මේකයි කියලා වැරදි කියන්නත් පුළුවන්. ඒත් මුළු සාසනයෙම මේ කලකිරෙන්නේ. ඒ නිසා හටියක් භයානකයි. ඒ නිසා අපි මේවා තේරුම් අරගෙන සැලකිල්ලෙන් පරිස්සමෙන් යාතු ගමනක් තමයි තියෙන්නේ. ඉතින් මම හිතනවා මම කතා කළා ප්‍රමාණවත් කියලා. කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න කියලා ආරාධනා කරනවා.
අවසරයි ස්වාමින් වහන්සේ.
ඔව් කියන්න ඇහෙනවා.
ස්වාමින් වහන්සේ මේ පැත්තෙන් තියෙන කමඨහන් වර්තා දෙකක් පොඩි ටිකක් පොඩි එකකුයි ලොකු එකකුයි ස්වාමින් වහන්සේ අවස්ථාව තියෙනවා නම්
මේ පැත්තෙන් කවුරුත් නැහැ ඔහොම සුවචෝ ඉන්නවා
ස්වාමීන් වහන්සේ නිකන් බලාගෙන ඉන්නවා වගේ කිව්වනේ හිට බලාගෙන ඉන්නවා වගේ
හරි එහෙනම් අපි යමු බලන්න කමඨහන් වර්තාවට
නෑ ඒක ස්වාමීන් වහන්සේ ගිහි අයටත් හොඳයි ඔබ වහන්සේ ඒක නිකන් මේ හිත ගේවන්න පුළුවන් වගේ කිව්වේ
නැති මගේ හිතෙත් ඕකම වෙනවා ඉතින් ඒ හින්දා මමත් දන්නවා මට වෙන දේත් මම ඒ කඩාවට හැබැයි බැනුම් ගහගෙන ඉන්නවා ඉතින්
නෑ ඇත්තටම ස්වාමීන් වහන්ස ඒක අර ලොකු ස්වාමීන් වහන්සේ අර සැරට කියනවනේ ඒක ඇත්තටම හරි නේද ස්වාමීන් වහන්සේ ඒ කියන්නේ බයින එක හරියටම බනිනවා
ඔව් ඒ කියන්නේ ඒක අර එතන තමයි කල්යාණ මිත්‍රත්වය තියෙන්නේ නැතු මාව නිකන් මේ උඩින් තියලා මේ පත්තු කළා අර නේද අහස් ගුණ්ඩු වගේ මාව උඩින් තිබ්බොත් එහෙම ති විනාසයි ඒක නෙමෙයි තොප්පල යන්න කියලා ගමුවන් එතනින් ඉවරයි නේද අර මනුස්සයා උඩින් එන්නේ හැබැයි මේ ධ්‍යාන කියාගෙන නැත්තම් මේ මාර්ගඵල කියාගෙන ඉන්නේ අනේ ඵලයන් යන කිව්වම ඉතින් එතන තමයි කමටහන සුද්ධ වෙන්නේ. ඉතින් හැබැයි ඒක පිළිගන්න තරම් මානසිකත්වයක් අර ගෝලයා තුල තියෙන්න ඕනේනේ. නේද? එතනනේ වැදගත්කම ඒකනේ අද අපිට කතා කරන්න තියෙන්නේ නේද? සෝච භාවය කියන එක ඔන්නතරයි තියෙන්නේ. අර ගුරු සාවින්නාසේ මට වඩා දන්නවා. නේද? උන්වහන්සේට මට වඩා දැක්මක් තියෙනවා. මේ අද්දකීම් උන්වහන්සේ පහු කළා තියෙනවා. කියලා ඒ ශ්‍රද්ධාව ඒ නිහතමානී ගුණය ඒ සුවච භාවය මා තුළ නැත්තම් ඉතින් මම පිළිගන්නේ නැහැ අවවාදයක් ගන්න එන්නේ නැහැ නේද අපමට හන් ගන්න එන්නේ නැහැ මොකද දන්නේ නැහැ කියලා හිතන්නේ මට වඩා මාන්තරන් සමාධියක් උන්වහන්සේට නැහැ කියලා මම හිතන්නේ නේද ඒ නිසා හරි අමාරුයි ඇත්තටම ඒ නිසා අර එබඳු ගුරුවරයෙක් ලැබෙනවා කියන එකත් එබඳු ගුරුවරයෙක් එක්ක ඉන්නවා කියන එකත් ලේසි නැහැ හුඟක් දෙනෙකුට ඕනේ අර තමන්ව ආවඩන ගුරුවරයෙක් එක්ක ඉන්න නේද සාමාන්‍යයෙන් කතාවක් තියෙන්නේ මේ මොකද්ද මේ ඇත්පන්තියේ සමාජිකයෙක් වෙන්න නැතුව බලුපන්තියේ නායකයෙක් වෙන්න කැමතියි කියලා නේද? එහෙමනේ සාමාන්‍යයෙන් කියන්නේ. මේ කතාව මේ ලොකු සංස්කෘතියේ තමයි ඇහුවේ. මිනිස්සු කැමති ඒකට. ඇත්පන්තියේ සමාජිකයෙක් වෙන්න එච්චර කැමති නෑ. බලුපන්තියේ නායකයෙක් වෙන්න පුළුවන් නේ අප්පා. ඒකට තමයි කැමති. අපි එන වார்த்தාවට යමු නේද?
එහෙමයි ස්වාමීන් වහන්සේ. ගරු ලොකු ස්වාමීන් වහන්සේගේ අවසරයි සක්මන වම තුල නිවි යන ලයිට් රාශියකි දකුණු තුලද එසේමය
ඔය නිවි යන ලයිට් මොකද්ද නිරන්ජන් නිවි යන ලයිට්
එහෙම තමයි ලියලා තියෙන ස්වාමීන් වහන්සේ ආයිමත් කියන්නම් සක්මන වම තුල නිවි යන ලයිට් රාශියකි දකුණු තුලද එසේමය අවකාශයේදී සුළං රැල්ල කපාගෙන යන බරගතියකි ගිහින් පතිත වේ ඇතිසේ හැඟේ නමුත් ලන් වූ කල නැති බවකි gedara anithaya katha karai uttara bala poruttu ve yamak pavasamin sakmana siduwe pasu tavillak netha katha karaddi paya nodeni kate vaate eheta meheta panima daki එයාලට හුම් කියමින් වැඩේ යෙදේ. ඉඳහිට සියලු චපල සිත්වලින් මිදී ඇති දර්ශනයකි. නැවත පයේ බර දැනේ. සියලුම වැඩීම් කෙළපිඩක්සේ කයින් ගිලිහී යයි.
මොනවාද
හරි නිදහස්
පොඩක් ඉන්න සියලුම මොනවාද
සියලුම වැදී නැවත පයේ බර දැනේ. සියලුම වැදීම් කෙළපිඩක්සේ කයින් ගිලිහී යයි. හරි නිදහස් වර්තමානය අතහැරුණු කල ඇත්තේ නිදහස් දර්ශනයකි. එම සැබෑ බව පරයන්කේදීද සොයා යයි. පිම්බීම් හැකිලීම් ඉක්මනින් ගෙවී යයි. වේදනා ආවත් අස්වයාගේ නැට්ටසේ පලා යයි. සත පහකට ගණන් නොගනී. නිදහස් භවයේ දර්ශනය චපල භවින් තොර සැබෑ දර්ශනය සැමවිටය. එයට කළ යුත්තේ වර්තමානයට ලන්වෙන්න උත්සාහ කිරීමක් විතරයි. එවිට ගිලිහී යයි. තෙරුවන් සරණයි. එපමණයි ස්වාමීන් වහන්ස.
හොඳයි, නිකන් නිසදසක් වගේ තමයි මේ මොකද්ද කමටහන් වார்த்தාව. හැබැයි යම් හෝඩුවාවක් නම් තියෙනවා, නිකන් මාර්ගයේ යන බව පේන්න තියෙනවා. يعني නිදහසක් භුක්ති විඳින බව පේන්න තියෙනවා. අර අර්ථය විස්තර කරද්දී කෙටියෙන් සංක්ෂිප්තව ලියලා තියෙනවා. නරක නෑ හැබැයි. මට නම් හැඟෙනවා පොසිටිව් පැත්තක් යන විදිහ හොඳයි කියලා තමයි මට නම් කියන්න හිතෙන්නේ. දැන් ඒ කියන්නේ දැන් අපිට පොඩ පොඩ නිදහස් හිත අත්දකින්න අත්දකින්න වැඩිය කියවන්න වැඩිය ලියන්න මේ රචනා ලියන්න හිතෙන්නේ නෑ. ඒ නිසා අවශ්‍ය දේ කෙටියෙන් කියලා දැම්මා. මේක සංනිවේදනය වෙන්න ඕනේ ඉතින්. අනිත් කෙනාට තේරෙන්න ඕනේ. ඒ නිසා ඔහොම කරගෙන යන්න ලොකු වැරද්දක් මට හැඟෙන්නේ නැහැ. කියන අපේ හිත තව වැඩෙන්න දෙන්න ඉතින්. ඒ කියන්නේ තව ඕනනම් පොඩ්ඩක් ඒ නැති වෙන පැත්ත, නිරුද්ධ වෙන පැත්ත තව දේවල් බලන්න. ඒ කියන්නේ දැන් කයට අවධානය යොමු කරාම නිරුද්ධ වෙන පැත්තක් බලන්න. වේදනාවට අවධානය දුන්නාම නිරුද්ධ වෙන පැත්ත බලන්න. හිතවිලි දිහා බලනද්දිත් නිරුද්ධ වෙන පැත්ත බලන්න. ඒව නැති වෙන පැත්ත බලන්න. ඉතින් එතකොට තව තව ඔයක වර්ධනය වේවි. තව තව නිදහස් භාවයට හිතපත් වේවි. යන විදිහ හොඳයි.
දෙවන වார்த்தාව තිරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ. විනාඩි 20ක පමණ සතිමත් සක්මනකින් පසුව මම දැන් මෙතන යනුවෙන් සිහි කර හුස්ම රැල්ලට සිත යොමු කර පරයන්ක භාවනාව ආරම්භන ලදී. හුස්ම රැල්ල කයත් සංසිඳී රැහැයි නාද සහ කම්පන ශක්ති වේගයෙන් ප්‍රකට විය. වේගයෙන් ඇතිව නැතිව යන සිතුවිලි සහ සංඥා බොඳ වී නිරීක්ෂණය වුණත් ඒවායින් බාධා නැත. බොහෝ වේලාවක් කළුපාට තිරයේ කම්පන දිස්වේ. වරින් වර බොඳ වුණු සංඥා හටගෙන නිරුද්ධ වෙන අයුරු නිරීක්ෂණය වේ. නැවතත් සැහැල්ලුවට කණුපාට තිරය දිස්වේ. කිසිම සිතුවිලි සංඥා නැති අවකාශයක්. කරන කියන කිසිම දෙයක් නැත. උපේක්ෂා සහගත නිවුණු සැහැල්ලුවකි. හිතේ මේ අත්දැකීම් දෙකටම විශේෂයක් නැත. ගෞරවනීය ස්වාමින් වහන්ස, මේ හිතට යන එන සංඥා හටගන්නේ පුරුදු කළ ඇබ්බැහි ආස කරන දේවල් පුද්ගලයන් ආශ්‍රිත බවක් පෙනේ. ඒ නිසාද වෙනදාට වඩා මොන දේ දිසුණත් කිසිම ගාණක් නැත. ඒවා සංඥා බව දැනේ. හැමදේම පසුබිමෙන් සිදුවේ. මේ මොහොතේ රැඳෙන ගතියෙන් ගතියක් දැනුණත් නිරීක්ෂණය කරන හැම දෙයක්ම ආවර්ජනය කරන්න තරම් මතකයක් නැත. නින්දක් නොවේ. පැය දෙකක් පමණ කාලයක් ගත වුණාට වෙහෙසක් නැත. කාලය පිළිබඳ ලොකු දැනීමක් නැත. වරින් වර කයේ දුක වේදනා පැමිණේ. වේදනාවේ ලක්ෂය කෙරෙහි අවධානයක් නැත. වේදනාවක් දැනෙන විට දැනෙන බව වැටහේ. ඉරියව්ව නැවත වෙනස් කිරීමටද සිදුවේ. නමුත් සිතේ කම්පන වේගයන් සමනය වුණු ගතියේ වෙනසක් නැත. ගෞරවනීය ස්වාමින් වහන්ස, භාවනාවේ නොසිටින බොහෝ වේලාවක හුස්ම රැල්ල බැලුවොත් සංසිඳී ඇත. ഘോഷාකාරී තත්වයක් එසේය. අවදීන් ඉන්න විටත් පෙර කී කිසිම සිතුවිල්ලක් සංඥාවක් සමග ගැටෙන්නේ නැති ගතියක් තිබේ. ප්‍රපංච වුණත් නැවතත් ඉබේම එයද අවසන් වී සිහියේ දැනීමක් මේ මොහොතට ආවා බවක් දැනේ. දුක දැනෙන සිදුවීම් සිදු වුණත් වෙනදා තරම් දුක් වීමක් හෝ ඒ ගැන සිතීමට කාලයක් යන්නේ නැත. මේ මොහොතට පහසුවෙන් පැමිණෙනවා. ඕනකමින් දුක් වුණත් රඟපාන ගතියක් දැනේ. දෝෂයක් ඇතොත් පහදා දෙනමින් ගෞරවයෙන් නිල්ලා සිටිමි. ඔබ වහන්සේගේ උපදෙස් පතමි. දීර්ඝායු වේවා. බොහොම පින්. එපමණයි ස්වාමීන් වහන්සේ.
හොඳයි, සෑහෙන හොඳයි. ඇත්තටම දැන් අපිට සංඥා පැත්ත අහුවෙන්න කාලයක් යනවා. එකපාරට අහුවෙන්නෙත් නැහැ. ඒකයි අපි සාමාන්‍යයෙන් කායනුපස්සනාවකදී දැනීමට නෙදාන්නේ. යම්සි ගොරෝසු දැකීමක් දැනීමක් තියෙනවා, අත්දැකීමක් තියෙනවා. ඒක තමයි අපි 100ට හසු කරගන්නේ. ඒක තමයි වීරය වඩන්නේ. ඒකත් එක්ක තමයි අපි ්‍රඩක්ෂණයක් වඩන්න උත්සාහන්ත වෙන්නේ අවබෝධ කරන්න උත්සාහන්ත වෙන්නේ. හැබැයි සංඥා අඳුරගන්නවා කියනක ඊට වඩා සූක්ෂමයි. අපිට ඕනන් ඉස්සලා හිතුවිලි බලන්න පුළුවන්. හිතේ විවිධාකාර සිතුවිලි පහළ වෙනවා. ඒවා අඳුරගන්න, ඒවාත් වෙනස් වෙන හැටි, ඒවට අපි සමහර අඩු ගොදුරු වෙන හැටි, ඒවට අපි කෑලි මූට්ටු ගන්න හැටි. ඉතින් ඔන්න වගේ පැත්තක් චිත්‍රයක් අපිට විවෘත වෙනවා. දැන් ඔහොම යන අතරේ තමයි සංඥා ටික පොඩ පොඩ අපිට තේරෙන්න ගන්න. සංඥා හරි සූක්ෂමයි. ඒ නිසා සංඥා පැත්ත අපි අවධානය යොමු කරද්දී නිකන් හරියට නිකන් හිත ගන්න පුළුවන් හරියනියක් කැන්වස් එකක් වගේ. හිත හරියට කැන්වස් එකක්. ඒ කැන්වස් එකේ අපි නිතර චිත්‍ර අඳිනවා. විවිධාකාර සංඥා අපි මේ කැන්වස් එක තුන මවනවා. හැබැයි අපිම මවලා අපිම ඒකට රැවටෙනවා. අන්න එතනයි ප්‍රශ්නේ තියෙන්නේ. අපිමයි මැව්වේ, අපිමයි මේකට කෑලි මුට්ටු කළේ, අපිමයි මේකට අඩු වැඩිය දැම්මේ, වර්ණ ගැන්වුවේ, පාට කළේ. හැබැයි අම්ම අවස්ථාවේදී අපිට මේක මේ චිත්‍රයක් කියන එක අමතකලා යනවා. මේක අපි ගැහණියෙක් කියලා කියනවා, පිරිමියෙක් කියලා කියනවා, අම්මා කියනවා, තාත්තා කියනවා, පුතා කියනවා, දුව කියනවා, සාමියා කියනවා. ඉතින් අපිට අර ඍජුවම සංඥා සංඥා කියලා තත්ත්වයේ තියාගන්න පුළුවන් නම් හරි ලේසියෙන් ඉතින් මේ ගැටලුව සෑහෙන විසඳ ගන්න පුළුවන්. හරිම සූක්ෂම තැනක්. ඉතින් ඕකටම අදාළයි කියනත් පුළුවන් ඔය අනිදස්සන කියන වචනයත්. يعني හිතේ නිදර්ශන නැහැ කියන එක තමයි ඒතකොට බුදුහාඳුරු කිට්ටු කරන පැත්ත. හිත පිරිසුදුයි. හිතේ නිදර්ශන මොකක්වත් නැහැ. හිතේ ප්‍රතිබිම්බ මොකක්වත් නැහැ. සඤ්ඤා සඤ්ඤා අනුසේ වශයෙන් තැම්පත් වීමක් නැහැ. හිතේ ඒ ප්‍රකෘති නිශ්චල අතිශය පිරිසුදු භාවය ඒක රැකිලා තියෙනවා. එතනින් අදහස් වෙන්නේ නැහැ දේවල් නොපෙනෙනවා, නොඇසෙනවා එහෙම කියලා. දේවල් ඇහෙනවා, පේනවා, ඔක්කොම ටික වෙනවා. හැබැයි හිතේ පිරිසුදු භාවය ඉන්ටැක්. ඒක එහෙමමයි. ඕනම් සුළුවෙන් ඇඳුනා හැබැයි ඉක්මනට ඉරේස් වුණා. සුළුවෙන් ඇඳුනා ඉක්මනට මැකුණා. අර ඒ තිබිච්ච පිරිසුදු භාවය රැකිලා තියෙනවා. ඒ නිසා ඒ සංඥා පැත්ත අහු වෙනවා කියන්නේ හොඳ ඒරියා එකක්, හොඳ පැත්තක්, හරි සූක්ෂම පැත්තක්. ඒක දකින්න දැක දැක හිතේ පුළුවන් නම් Tamanට බලන්න ඒ සංඥාවලට අපි අහු නොවි ඉන්න පුළුවන් කමක් ඇති කරගන්න. සංඥා එනවා හැබැයි සංඥාවට අහු නොවි ඉන්නවා. හුදෙක් සංඥා බව දන්නවා. විවිධාකාර විචිත්‍ර සංඥා එන්න පුළුවන්. විවිධාකාර විචිත්‍ර සංඥා එන්න පුළුවන්. හැබැයි එකකටවත් අපි අහු නොවි ඉන්න තරම් පුදුමාකාර විදිහට අප්‍රමාදී වෙනවා. කියන තනිකර මේ හරිම අප්‍රමාදී බවක් මෙතෙන්ට අවශ්‍යයි. කියන්නේ මේ හිත يعني ආසන්නේම බලන්න ඕනේ අපි. ඈත නෙමෙයි බලන්න තියෙන්නේ. එහා නෙමෙයි බලන්න තියෙන්නේ. ඊළඟ පීවර නෙමෙයි බලන්න තියෙන්නේ. මෙතනම බලන්න ඕනේ. ඉමීඩියසි කියන එක උතෙන්ට එන්න ඕනේ. කියන්නේ මේ මොහොතටම අපි හිත ගන්න වෙනවා. මේ මොහොතෙම හිතේ සංඥා පහළ වෙනවා. මේ මොහොතෙම ඒක දකිනවා. ඒක ඔඩුදුවන්න දෙන්නේ නැහැ. මේක සංඥාවක් කියලා දන්නවා. ඊට පස්සේ සංඥා නිකන් මෙකල යනවා. මොකද අපි නුවණේ පෙදෙවුවානේ. ඉමීඩියට්ලි අපි නුවණේ පෙදෙව්වා. මේ මොහොතේම අපි නෝන ඉපදෙව්වා. ඒ නිසා මේකට ඔඩුදුවන් විදිහක් නැහැ. හිතේ සංඥා පැතිරෙන්න විදිහක් නැහැ. සංඥා හිත ඇතුලේ ඔඩුදුවන් විදිහක් නැහැ. ඒ ඉමීඩියට්ලි මේ මොහොතේම අපි ඒක අඳුනගත්තා. අඳුනගත්ත නිසා මේකෙන් බොඳ වෙලා මෙකිලා ගියා. ආයෙත් හිත නිකන් පිරිසුදු වුණා. ඔන්න ඔයගේ පැත්තක් අපිට විවෘත කරගන්න පුළුවන් නම් අර අනිදස්සන මට්ටමකම හිත තවත්තන්න සෑහෙන හැකියාවක් තියෙනවා. හරි මේ ලස්සන ඒරියා එකක් ඔය කතා කරන්නේ. ඒ කියන්නේ අපි ඇත්තම කියනවා නම් දැන් විඤ්ඤාණං අනිදස්සනං කියලා බුදුහාඳුර පෙන්නන තැන හරි ගැඹුරක් තියෙනවා. පුදුමාකාර ගැඹුරක් තියෙනවා. දැන් අපි නිතරම ඉන්නේ ඒ බඳු තත්ත්වයක නෙමෙයි. අපි නිතරම ඉන්නේ නාම රූපවල පැටලිලා. අපි නිතරම ඉන්නේ සංඥාවල පැටලිලා. සංඥාවට පණ දීලා. සංඥාවට පුජ්‍යලය ආරෝපණය කරගෙන සංඥාවට වස්තුන් ආරෝපණය කරගෙන තමයි සාමාන්‍යයෙන් ගත කරන්නේ. ඒ බඳු හිතක් තමයි අපිට සාමාන්‍යයෙන් තියෙන්නේ. සංඥා බහුල හිතක්. සංඥාවලින් ආරූඪ කරගත්ත හිතක්. සඤ්ඤාවලින් පිරිච්ච හිතක්, බරවෙච්ච හිතක්, හිරවෙච්ච හිතක්, කෙලෙසිච්ච හිතක් තමයි අපිට තියෙන්නේ. එහෙම නැතුව අපිට මේ සඤ්ඤා මැකිලා ගිය, සඤ්ඤා බොඳ වෙලා ගිය, සමහරවට සඤ්ඤාවලින් තොර, ඊටාම පිරිසුදු, සුපිරිසුදු, ට්‍රාන්ස්පරන්ට්, පාරදෘෂ්ට වගේ හිතක් තියෙනවනම් අනිදස්සනයි කියලා කියන්න පුළුවන්. හරිම يعني අමුතුම පැත්තක් ඇතුළේ අපිට විවෘත වෙන්නේ අර කණ්ණාඩිය පිරිසුදු කරලාම තියාගෙන ඉන්නා වගේ තමයි. අපිට සාමාන්‍යයෙන් කණ්ණාඩියක් අපි දාගෙන ඉන්න හැබැයි ඒකේ බැඳෙනවා නම් ලාටු, ඒකේ බැඳෙනවා නම් දුමක්, ඒකේ බැඳෙනවා නම් මොනවා හරි අපි කියමු කුණු જાතියක් අහන මේ අපිට ඒක හරහානේ බලන්න වෙන්නේ. සාමාන්‍යයෙන් අපිට රැවටෙන්න පුළුවන් මේකත් මේ ඇත්ත පේන දෙයක් කියලා. බලුවා මේ කණ්ණාඩියේ තියෙන එකක් නේද? හැබැයි අපි තාම පාරදෘශ්‍ය අතිශය පිරිසුදු කණ්ණාඩියක් අපි පැලඳගෙන ඉන්නකොට කන්නාඩියේ ක්‍රියාවලිය අපිට නිකන් දැනෙන්නේ නැති තරම්. මොකද එයා නිකන් ලස්සනට පෙන්වා දෙනවා විතරයි නේද? කන්නාඩිය තනිකර පාරදෘශ්‍යයි. ඔන්න ඔයගේ අපිට අපේ හිත පවත්වන්න පුළුවන් නම් අපි යමක් බලනවා, බලන දෙයින් එපිට අපේ හිත ඇතුලෙන් දාපු සංඥා මොකක්වත් නැහැ. දැන් හිතලා බලන්න නේද? අපිට දැන් මම මේ සවන්නස දෙහා බලනවා. දැන් මේ සවන්නස දෙහා බලද්දී මට මේ රූපේ විතරයි නම් පේන්නේ, මම හිතින් දාගත්ත රුචි අරුචි මුනාසේ හොඳයි මුනාසේ නරකයි මුනාසේ අරමයි මෙහෙමයි මෙහෙමයි කැතයි අරකයි මේකයි කියලා දානවනේ අපි කෑලි මේකට මුට්ටු කරනවානේ. ඒක එක පැත්තක්. අන්තිමට මම මේ බලන අතරේ මගේ මේ දෘෂ්ටි පතේටත් මම කෑලි දානවා සංඥා විදිහට. ඒ ඔක්කොම අස්සෙන් තමයි මට මේ රූපේ පේන්නේ. ඒ ටික එකක්වත් නැත්තම් තනිකරද මට ෆුල් විෂන් එකක් තියෙන්නේ. පිරිසුදු විෂන් එකක් දා තියෙන්නේ. පිරිසුදු දර්ශනයක් දා තියෙන්නේ. ඒ වගේ පැත්තක් තියෙන ඔය සංඥාවල හරි ගැඹුරු පැත්තක් අපිට කතා කරන්න පුළුවන්. හරි ලස්සනයි මේ පැත්ත හොඳට එක්ස්ප්ලෝර් කරලා ගන්න පුළුවන්. ඒ සංඥා ගැන මෙයා ලියලා තියෙන හින්දායි මම මේ ටික කිව්වේ. යන විදිය හොඳයි. පරිස්සමින් දිඩේ කරගෙන යන්නයි තියෙන්නේ.
අවසරයි ස්වාමින් වහන්ස, මේ පැත්තෙන් සීවලි ස්වාමින් වහන්සේ තව අද්දෙකකුයි එසවිලා තියෙනවා. මම සීවලි ස්වාමින් වහන්සේට අවසර ලබා දෙන්නද ස්වාමින් වහන්ස?
කොහොමද? ඔව්. කුණකට කොහෙද දන්නේ නැහැ.
කුණකට කාලා කතා කරන්න
පුළුවන්. පුළුවන් පුළුවන්. සීවලි ආයස්ම කොහොමද දැන්?
ආසයින අවසරයි.
ඔව් ඔව්.
මේ පරක්කුනේ මේ අන්මියුට් කරන්න බැරි වෙලා තිබ්බේ, දැන් තමයි ආවේ.
හොඳයි හොඳයි. තාම අර විස බහිනව යවන්නේ ඒකයි.
ඒ සයින්නද මට කතා වුණා අර ගුරුවරුන් ගුරුවරයයි ගෝලයයි සම්බන්ධයෙන් කතා මේ මතකෙදි සෙන් කතාවක් තිබුණා. ඒක පොඩ්ඩක් මතක් වුණා.
කියන්න බලන්න.
මේ කොහොම හරි ඔය කමටහන් අරගෙන ටිකක් අල්ලින් දෙද්දි ගුරුවරයාගේ මේ ළඟට අවිල්ලා ගෝලයා නිකන් ලොක්කුවට කියනවා, ගුරුවරයත් නැහැ මමත් නැහැ ධර්මයක් නැහැ අධර්මයක් නැහැ මේ සියල්ලෙන් ශුන්‍යයි වගේ නිකන් එයා මේ ද්වේතාවයක් නැහැ කියන්නේ මේ ඒ වගේ නිකන් ලොකු කතාවක් කියනවා. ඊවසේ හොඳට අහගෙන ඉඳලා මේ කතාවට කන පුරවල ගහනවා. ගෙවට පස්සේ අරයට තරහ යනවා. ඊට පස්සේ තරහ ගිහිල්ලා මේ මූණ නෝක් අඩුවට උල්නවා. ඊට පස්සේ ගුරුවරයා හනවා, එනම් ඔය ගුරුවරයාත් නැත්නම් ශිෂ්‍යයත් නැත්නම් කාටත් තරහ ගිහී කියලා. ඒක තමයි මට මතක් වුණේ මේ
පුදුමාකාර අර ඉලෙක්ට්‍රික් ගතිය. ඒ කියන්නේ මේ මොහොතේ හර ලස්සන්ට ගන්නට කනටම ඒ පහර දෙනවා. ඒ මොහොතේම පහර දෙනවා. ආයේ වැල්ලට අරන් කියන්නේ නැහැ. අපි නම් ඉතින් හේතු දක්වන්න යනවානේ. ඔක පොඩ්ඩක් බලන්න පරිසං වෙන්න. අරකයි මේකයි අපිට අර හිත නොරි දෙන්න කියන්න යනවානේ. සෙන් ගුරුවරයා එහෙම නැහැ. කෙලින්ම කම්මුත් පාරම දෙනවා. ඉතින් ඒක අර ලස්සනයි ඉතින්. හැබැයි ඉතින් අර ඒ ගෝලයා පුදුම විදිහට ගුරුවරයා විශ්වාස කරන්න ඕනේ නේද? නැත්නම් ඉතින් දැන් ගෝලයා විශ්වාස කරේ නැත්නම් ඉතින් ඔතන තනිකර අපිට හැංගෙන්නේ මේ හරිම අසාධාරණයක් ගෝලයට උනා වගේනේ නේද? බාහිරින් කෙනෙකුට තේරෙන්නේ. එතන තමයි ලස්සන්ට ගුරුවරයා ඒ අවශ්‍ය පණිවිඩය දෙන්නේ. ඒ අත්දැකීමක් එක්කමයි මේ පණිවිඩය දෙන්නේ. ඉතින් ඔය තවත් එකක් මා සිවිලීමයි මට ඒවල තියුනේ. ඒ කියන්නේ අර උදාහරණයක් අපි කියන්නේ උගන්වනකොට උනත් ඒ අපිට සිද්ධාන්තය කියලා දෙනවට වඩා ඒක උදාහරණයකින් අත්දැකීමකුත් ලබලා දෙමින් ඒක කියලා දෙන්න පුළුවන් නම් ඒක හරි ශ්‍රේෂ්ඨයි. ඒක හරි උත්කෘෂ්ටයි. ඒක වදිනවා. අපි කියන්නේ බොක්කටම වදිනවා. ඒක ගැඹුරටම වදිනවා. නිකන් වචන වලින් නෙමෙයිනේ කියලා දීලා තියෙන්නේ. හොඳට කනේ පාරක් එක්කම වැදලා තියෙන්නේ. හොඳයි හොඳයි.
ස්වාමීන් වහන්සේ ඊළඟට විමල් දිසානායක ඉන්නවා අතෝසවල අවසර ලබා දෙන්නම්.
විමල් දිසාන මහත්තයා මේ සාකච්ඡාවට අදාළ දෙයක් නේද?
එහෙමයි සානහන්සේ. බොහෝ දුරට එහෙම නෙමෙයි කියලා කියන හිතෙන සානහන්සේ එහෙම තමයි. මේ අවසරයි කර සානහන්සේ මේ ඇත්තම සෝචභාවයේ සම්බන්ධයෙන් මගේ පෞද්ගලික අත්දැකීමත් එක්ක මම මේ ප්‍රකාශ කරන්නේ. ඇත්තටම දැන් බණ අහන එක සාමාන්‍ය පුරුද්දක් හැටියට කරගෙන යන බණ අහනකොට සමහර වචන අර්ථ අරක මේක ඒක ඒව හරියටම අර වහන්සේ කිව්වේ මේ පොඩේ කලින් බොක්කට වදිනවා වගේ එහෙම දැනෙන එකක්. ඊන සමහර ඒවා අපිට ඒක හිත ඇතුළේ මෙනවා මේක මෙහෙම මේ කියලා ප්‍රතිරෝධයක් වගේ. එතකොට අර මට තේරෙනවා දැන් මේකේ මේ මගේ මාන්නේ තමයි මේක මේ මතුවෙන්නේ කියලා. මේ පැත්තෙන් සමහරලාට මේ ඇඟ රත් වෙන විදිහට. එතකොට මම කෙලස් මේ වලට පහර වදිනවා වගේ අන්න ඒ වගේ අදහසක් ඇත්තටම මට ප්‍රකාශ කරන්න ඕනේ. මේ බණ අහද්දි දැන් මම දිගටම බණ අහගෙන යනවා. ඒ අතරේ පොඩ්ඩක් අර මේ පොඩි මේ මම කියන හෝම්වර්ක් කෑක් වගේ මම පොඩ්ඩක් කරනවා. මේ ඒ අර්ථ වෙනේවා චුට්ටක් අර මේ ත්‍රිපිටකත් එක්ක බලලා මේ පරීක්ෂා කරනවා මේක මෙහෙමද කියන එක. ඒක ඇත්තටම සැකයකට වඩා මට හිතෙනවා තව පොඩ්ඩක් මට දැනගන්න ඕන කියලා. ඒක නොතේරුම් දේවල් ඒ වගේ එකක් සානස්සේ මේ චුට්ටක් මම හොයාගත්ත එකක් මේකේ අර මේ අපිට මේ උපක්‍රමයක් හැටියට මේ ධර්ම මාර්ගයේ යනකොට පරතෝ ഘോഷය කියන එක එකක් ඊට පස්සේ අජත්ත යෝනිසෝ මනසිකාරය කියන එක දෙක එකපාර මේ යෙදෙන්න ඕන කියන එක ඒක තමයි උපාය කියන එක තමයි අර්ථයේ තියෙන්නේ සාන්නන්ද ඒකත් එක්ක පොඩ්ඩක් ඔය කරුණු දෙකත් එක්ක පොඩ්ඩක් අදහසක් මම බලාපොරොත්තු වෙනවා සාන්නන්සේ මේ උපදෙසක් ඇටියද බොහොම පිං අවස්ථාවල
හොඳයි මට හිතුනේ දැන් ඔය කාරණා දෙකම හරි يعني පරතෝ ഘോഷය යෝනිසෝ මනසිකාරය තමයි සම්මාදිට්ඨියක් ඇති වෙන්න ප්‍රධාන හේතු දෙක වශයෙන් පෙන්වන්නේ. ඒ කියන්නේ අපිට කාගෙන් හරි ඇහිලා මඟ පෙන්වීමක් ලැබිලා උපදේශක් ලැබිලා ඒ අනුව අපිට හිතලා සම්මාදිට්ඨියක් ඇති කර ගන්න පුළුවන්. එහෙම නැත්නම් තමා තුළින්ම යම් සමමනක නෝණක් උපදව ගන්න. ඉතින් ඒ යෝනිසෝ මනසිකාරය කරහා මුල බලන්න, සෝස් එකට යන්න, රූට්ස් වලට යන්න, ගැඹුරට යන්න, හේතු දකින්න අවස්ථාව තියෙනවා නම් ඒකත් අනිවාර්යයෙන්ම තියෙන ලොකු ගැඹුරු මාර්ගයක්. ඉතින් ඔය දෙකම අවශ්‍යයි මමටන් හිතෙන්නේ. අපිට එකක් විතරක් ඉස්සර කරන් යන්න බෑ. අපිට පරතෝ ഘോഷයත් අවශ්‍යයි. ඒක අපිට බුදුරජාණන් වහන්සේගෙන් ලැබෙනවා, කල්යාණ මිත්‍රයන්ගෙන් ලැබෙනවා. ඒකට අපි තුලත් යෝනිසෝ මනසිකාරයක් අපි දියුණු කරන්න ඕනේ. අර ලබාගත් දේවල් එතන නිකම් අතු පිට තියාගින්න නැතුව ඒක පාවිච්චි කරලා අපි තුලත් යෝනිසෝ මනසිකාරය අනිවාර්යෙන් අපි දියුණු කරන්න ඕනේ. ඒ කියන්නේ යෝනිසෝ මනසිකාරය වුණත් නිකම් අපිට හිතෙනවා දැන් මේ පොතපතින්ම දියුණු කිරීම නෙමෙයි මම මේ අදහස් කරන්නේ. පොතපතිනුත් යම් පමණක් දියුණු කරගන්න පුළුවන්. සුතමේ ඥානයක් වශයෙන්, චින්තාමය ඥානයක් වශයෙන් දියුණු කරගන්න පුළුවන්. නමුත් යෝනිසෝ මනසිකාරය දියුණු කරගන්න ප්‍රධානම පැත්තක් තමයි භවනාව නැත්නම් විපස්සනාව කියන්නේ. එතෙන්දී තියෙන්නේ සංසුන් වෙච්ච මනසක්. මනස කියවන්නේ නැහැ, ප්‍රපංච නැහැ, නිශ්ශබ්දයි, එකඟයි, සමාධිමත්. ඒ සමාධිමත් මනස තුළ යෝනිසෝ මනසිකාරය නැමැති බීජේ පැල කරන්න ඕනේ. ඒක සමාලාට ඇතම් කෙනෙක්ගේ ඒකේ යම් පමණක මේ හැකියාවන් තියෙනවා. ඒක නිකන් ඉබේටම වැඩෙන්නත් ගන්නවා. නමුත් ඇතම් කෙනෙක්ගේ එහෙම නැහැ. එයාව මෙහෙවලා ගන්න වෙනවා. එයාට උපදේශක් දෙන්න වෙනවා. දැන් ඔයා මෙන්න මේක විස්තර බලන්න, මේකේ මුල බලන්න, මේකේ හේතු බලන්න කියලා එයාව උනන්දු කරන්න වෙනවා. නැත්තම් අපේ මනස නිකන් අර මෙච්චරම යෝනිසෝ මනසිකාරයට යන්න තරම් එයාගේ දක්ෂතාවය නැහැ. එයා කැමති අයෝනිසෝ මනසිකාරයෙන් උඩ ලස්සන දකිමින් මේ පොත්ත දකිමින් ඉන්න එයා කැමති. ගැඹුරට යන්න කැමති නැහැ. සෝස් එකට යන්න කැමති නැහැ. මොකද ගැඹුර තියෙන ගැඹුර හොයනවා කියන එකත් වෙහෙසයි මුලදී. මොකද ඉන්ද්‍රිය ධර්මයන්ගේ සම්බලතාවයක් නැති නිසා ඒ ගැඹුර සෝස් එක හේතු මුල මට්ටම නැත්නම් මේට මේ දැන් අත් දකින්න මට්ටමට වඩා කලින් මට්ටම අත් දකින්න කියන එකත් අමාරුයි. ඒක මුලින්ද වෙහෙස කරයි. ඒ නිසා ඒකට උනන්දු කිරීම ඉතාම වැදගත්. ඉතින් අනිත් එක දැන් මෙවල් මහත්තයා කියපු කාරණාව දැන් අපි බණක් අහද්දී අපිට හැඟෙන්න පුළුවන් මේක නිවැරදි මේක වගේ අත්දැකීමට ගානට සරලනවා අත්දැකීමත් එක්ක සමාන්තරව යනවා කියලා හැඟෙනවා නම් අන්න නියමයි. ඒ කියන්නේ එතකොට තමයි අන්න හිත නිකම් හිත තුළ පුදුමාකාර ප්‍රීතියක් පහළ වෙන්නේ. තමන් ඒක යම් තාක් දුරට සාක්ෂාත් කරලා තියෙනවා, තමන් වඩලා තියෙනවා, භාවනාමය වශයෙන් යම් තාක් දුරට කළා තියෙනවා. ඊට සරිලන ඊට සමාන්තර යන බණකුත් ඇහෙනවා. ඊට පස්සේ ඉතින් පුදුමාකාර ඉපිලෑමක් හිතේ ඇතිවෙනවා. අයියෝ මේක මං අහලා මේක මේ දැන් මට තියෙනවානේ. මං ඇහුණා ඒ දවස්වල. දැන් තමයි තවත් වැටහුනේ. මාතුලත් පොඩ්ඩක් මේක සෑයාවක් තියෙනවා නේද? පොඩ්ඩක් හරි මේක මම අත්දැකලා තියෙනවා. භාගතුන් වහන්සේත් මෙන්න මේ තැන්වල කියලා තියෙනවා. ඒක දැන් මේ ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරනවා. මම ඒකට සාක්ෂිකාරයක් කියලා තියෙනවා නේද? ඒත් මේක දැන් දහම සජීවී වෙලා තියෙනවා. අතට ලස්සන දහම සජීවී වෙලා තියෙනවා. නැත්තම් මේවා නිකන් පොත්පත්වල විතරයි තියෙන්නේ. මෙවැනි අටුවා ටීකා පොත්පත්වල ඒවා තියෙනවා. අපි වන්දනා කර කර ඉන්නවා. නමුත් ඒවා අපි සාක්ෂාත්කරණයක් කළා නැහැ. අපි හිතනවා මේක දැන් කරන්නත් බෑ කියලා. නමුත් අපි මහන්සිලා වෙහෙසිලා ඔය කෝ වගේ යොනසු මනසිකාරයක් වඩලා අපි මේක පොඩ්ඩක් දොඩට හරි ටච් කරලා තියෙනවා නම් පොඩ්ඩක් දොඩට හරි ප්‍රත්‍යක්ෂ කරලා තියෙනවා නම් ඒක හැබැයි ලස්සන්ට ඇහෙනකොට අර වගේ බණකදී අන්න පුදුමාකාර කනෙක්ෂන් එකක් ඇති වෙනවා. පුදුමාකාර ඒකත් එක්ක ගැළපීමක් නැත්තම් සම්බන්ධතාවයක් හදවතින් ඇති වෙන සම්බන්ධතාවයක් ඇති වෙනවා. ඉතින් ඒක වදිනවා ඇත්තටම ගැඹුරටම. මොකද තමන් නිකාම් මතු පිටින් අත්දකින්නවා නෙමෙයි, නිකාං ඔහේ උඩින් ඇහෙනවා නෙමෙයි, තමන්ගේ ගැඹුරටමයි වදින්නේ, හදවතටමයි වදින්නේ, හදවතටමයි කතා කරන්නේ. මටමයි කිව්වා කියලා කියන්නේ ඒ වගේ තමයි නේද? ඔබ වහන්සේ මටමයි බණ ටික කිව්වේ කියලාද අපිට හැඟෙනවා ඉතින්. මොකද මගේ අත්දැකීමයි ඒ දෙන මේ කියන සූත්‍රයයි නැත්නම් ඒ දෙන පාඩමයි ලස්සනට ගැළපිලා යනවා. ඉතින් ඒක එක කාරණාවක් ඔය මේ ගැඹුරෙන් පෙන්නන. ඉතින් අනිත් පැත්තට එහෙම එකක් නැතිව අපි බණ අහගෙන ඉන්නවා. හැබැයි අපේ සමාජයෙන් පොඩ්ඩක් කොහෙන් ඉවෙන් හෝ වගේ හැංගෙන්න පුළුවන්. මේක එච්චරම ගැළපෙන්නේ නැහැ ධර්ම විනයත් එක්ක. එච්චරම යන්නේ නැහැ මම අහලා තියෙන දේත් එක්ක කියලා හැංගෙන්නත් පුළුවන් ඇතැම් වෙල. يعني සැපදම වෙලාවට යම්සික් ස්වාමීන් වහන්සේ කෙනෙක් වේවා, ගිහි තැනත් එක්ක වේවා. මොකක් හරි කරුණක් කියද්දී ඒ බඳු නොගැළපීමුත් අපිට සෙන්ස් වෙන්න පුළුවන්. ඒක වැරද්දක් නෑ. එතකොට අපි හොයන්න ඕනේ. එතකොට අපි පොතක් දිගහැරලා බලන්න ඕනේ මේ කියන කාරණාව ඇත්තද නැත්නම් වෙන කෙනකින් අහලා බලන්න ඕනේ මේ කියපු එක ඇත්තද. මොකද මට නිකන් හැඟුණා මෙතන පොඩි පරස්පරයක් තියෙනවා වගේ නේද? එහෙම වෙන්නත් පුළුවන්.
එහෙම සනන්සේ බොහොම පිං ඇත්තටම මේ ඒක විස්තර මේ ඉදිරිපත් කරාට සනන්සේ බොහොම පිං අවස්ථාව ලැබුණාට.
හොඳයි. මේකට පොඩි තව මේ වෙන මොකක් තියෙනවද?
එහෙමයි ස්වාමීන් වහන්සේ තව එක්කෙනෙක් අතෝස වල ඉන්නවා.
හරි අපේ පැත්තේ ප්‍රශ්නයක් තියෙනවා අපි තියෙනවද? ඔව්. අපි ඒකෙන් පස්සේ උතෙන්ට එනවා.
අවසරයි සර්. දැන් මට හිතෙනේ දැන් මෙතන අපි මේ නාථකරණ ධර්මයක් විදිහටනේ සුවචකම කතා කරේ. උතර නාථකරණ ධර්මයක් වෙනෝ නම් සුවචකම මට හිතට එකඟව කරන්න ඕනේ නේද? ගොඩක් වෙලාට දැන් මට හිතට එකඟව වැඩිහිටියක් කියන නිසා හරි අර වැඩිහිටියකින් කියන දේ ඇහුවේ නැත්තම් මට අලාභානි පස්සේ කරදර වෙයි කියලා හිතලා හරි රඟපාන්නත් පුළුවන්.
ඔව් ඒක
තේරෙනවා. මන් දැකලා තියෙන කීකරු වෙනවා කියලා 99.99%ක් වෙන්නේ අර රඟපාන එක. ඇත්තටම කීකරු වෙන කෙනා මොකක් හරි අවවාදයක් දුන්නාම වැරද්දක් පෙන්නුවම එහෙමයි සාමිනාංශය කියලා ඒක හිතට එකගව කරනවා. රඟපාන කෙරා කරා මොකද අර සාමිනාංශය තමයි යෝග කිව්වේ වෙන කෙනෙක් නම් මට ඔහොම කියන්නෙත් නෑ කියලා වැඳ වැටිගෙන අහගෙන ඉඳලා මෙහෙම කරන්නම් සාමිනාංශය මම මෙදත් කරා ඉස්සරහටත් මෙහෙම කරන්නම් කියලා හොඳට රඟපානවා. අර කීකරු කෙනාට වඩා 99%ක්ම රඟපානවා. හැබැයි ගිහිල්ලා කරන්නේ අනිත් එක.
අනිත් හරි ගුරු සාමින් වහන්සේ නෝනක් කාරණා තේරෙන හැබැයි.
ඔය එක තමයි. අර නාථකරණ ධර්මයක් වෙන්නේ එතකොට ඇත්තටම හිතට එකගව يعني ගුරුවරයා කියන එකෙන් භාගයක් හරි කාලක් හරි තමන්ට පුළුවන් 100%ක් හරි හිතට එකගව කරනවා නම් තමයි ඒක නාථකරණයක්. නැත්නම් රඟපාන කෙනාට වෙන්නේ එයා ඊළාට බයෙන් ඉන්නේ මං රඟපාන එක අහුවෙද්ද නැහැ ඊළාට බොරු කීයක් කියන්න වෙද්ද නැහැ කියලා. ගොඩක් වෙලාවට වෙන්නේ ඒකනේ. එතන නාථකරණ ධර්මයක්ද අබ්බැලම අද දවසේ දැන් උදේ කියවනවානේ මේ දිනචරියාව කියවනවා. දැන් ඔක හරි ෂෝක් කියලා වැඳගෙන අහගෙන ඉන්නවද දිනචරියාවට එකඟ වෙලා මම විනාඩි 5ක් හරි අද දවසේ ගත කරනවාද නැත්නම් මේ ව්‍යවස්ථාවට මම කොච්චර එකඟ වෙනවද කියලා හිතට එකඟව මේකට කීකරු වෙන එකද ඇත්තටම නිකන් අර වැඳගෙන බොරුවට ලෝකෙට පේන රඟපාන එකද මේක කරන්න කියලා තමන්ට හිතට එකඟව මේක කරන්න.
අනිවාර්යයි.
හිතට එකඟව කීකරු වෙනෝ නම් ඒක තමයි නාථකරණ ධර්මයක් වෙන්නේ.
අනිවාර්යයි. මේක ඒකම පෙන්වනවානේ දැන් හිතන්න දැන් ඔය කියන්නේ ඒ පිරිස අතරේදිත් පිරිස නැති තැනත්. එහෙමනේ කියන්නේ සාමාන්‍ය බුදුහාමුදුරු නේද? දැන් අර දැන් සබ්‍රහ්මචාරින් වහන්සේලා විශේෂෙහි මෛත්‍රී චිත්තය පවත්වන්න කියනවා. මම ඒක උදාහරණයක් ගන්නෙ. ඒ පිරිස අතරේ ඉන්න කොටත් ඒ පිරිස සම්මුඛයේත් ඒ පිරිස නැති තැනක්. රඟපාන කෙනා එහෙම නෙමෙයිනේ. රඟපාන කෙනා ඒ පිරිස ඇතුළේ ඉඳද්දි හරිම සුවචයි හරිම හොඳයි මම ඕගොල්ලොත් එක්කමයි ඉන්නේ නේද? එහෙම කියාගෙන ඉතින් අර එහෙම ඉන්න. හැබැයි නැති වෙලාවදී අගුණ කියනවා, නැති වෙලාවදී ප්‍රතික්ෂේප කරනවා, නැති වෙලාවදී තමන්ට ඕන පිස්සුවක් කරනවා. අර රඟපෑමක් තියෙන. ඒ නිසා නමුත් අපි මෙතන කාවත් රවට්ටලා වැඩක් නැහැනේ. ඉතින් අපි ඒකයි තේරුම් ගන්න තියෙන මහානකමේ. ඉතින් අදහස් වෙන්නේ නැහැ. ඉතින් අපි මුළු නිකන් ඔහෙ පිස්සු මේ අපේ තියෙන ඔක්කොම ටික එළියට දාලා සමාජයේ ඉන්නවා කියලත් කරන්න බෑ. නමුත් අඩුතරමින් අපි සබ්‍රහ්මචාරීන් වහන්සේලාට අපි විරුද්ධ වෙන්න ඕනේ. නේද? බොරුවට නිකන් මවාපාලා තේරුමක් නැහැ. ඒ අය අතර නිකන් අර වැරදි චිත්‍රයක් අපි සාඨීය කියලා කියන්නේ නැති ගුණ පෙන්වමින් තියෙන අගුණ වහමින් රඟපාලා තේරුමක් නැහැ. බුදු සාසනය ඇතුලේ ඒ කිරීම තුළ තමනුයි හානි කරගන්නේ. මොකද මෙතන කියන කවුරුත් රැවටන්න ගිහිල්ලා අන්තිමට තමනුයි රැවටෙන්නේ. ඒ නිසා ආසුඳු කියන එක ඇත්ත. අපි අඩුතරමින් සේනාසනය ඇතුලේදී සම්බ්‍රමචාරින් වහන්සේලා එක්ක කටයුතු කරද්දී ඒ මගේ සැබෑ චරිතෙම එළියට දාලා තිබ්බහම හරි ලේසි. ඒක හරි ලේසි. ඒතකොට අනිත් කෙනාට තේරෙනවා, කල්යාණ මිත්‍රින්ට තේරෙනවා මෙයාගේ චරිතය වෙන මේකයි. එයාට හරි පහසුවෙන් වැරද්ද පෙන්ලා දෙන්න පුළුවන්. එහෙම නැත්නම් අර හැමතිස්සෙම අපි නිකන් රඟපාන්න ගත්තාම, අපි නිකන් බොරුවට මවාපාන්න ගත්තාම අර අවවාදයක් ලබා ගන්න තියෙච්ච අවස්ථාව හැරිලා යනවා නේද? දැන් උතන සුවච භාවය කියන එකේදී බලාපොරොත්තු වෙන්නේ අනිත් කෙනා මගේ වැරද්ද දැකලා මට අවවාදයක් දීම සඳහා අවශ්‍ය පරිදි මම හැසිරෙන්න ඕනේ. මම එහෙම හැසිරෙන්නේ නැතුව මම සාදු චරිතයක් පෙන්නනවා ඇතුලේ කුණු ටික ඔක්කොම වහන් කරගෙන. ඉතින් එතකොට අනිත් කෙනාට ඒක හරි අමාරුයි මාව රීඩ් කරන්න. එතකොට මාව තේරුම් ගන්න අනිත් කෙනාට හරි අවස්ථාව අඩුයි. මොකද මම ඒ යට කුණු ටික වහලා උඩින් පැලැස්තරයක් කලවලා හරි ලස්සන සාටෝප ආටෝප ජීවිතයක් ගත කරන්නේ. ඇතුලේ තියෙන කුණු ටික පේන්නේ නැහැ. නිතරම මම ඒක වහගෙන ඉන්නේ. හැබැයි අඩුතරමින් මම සබ්‍රහ්මචාරීන් වහන්සලත් එක්ක ඉඳද්දී, කල්යාණ මිත්‍රයන් වහන්සලත් එක්ක ඉඳද්දී මට විවෘත වෙන්න පුළුවන් නම්, එනවා විදුරු ගෙදරක් ඉන්නවා ඇතුළේ ඉන්නවා වගේ මට ඉන්න පුළුවන් නම් ඇතුළේයි එළියේයි ඔක්කොගෙම, ඒතකොට තේරෙනවනේ මෙයා මෙහෙමයි කටයුතු කරන්නේ, මෙයා සුදුනේ මෙන්න මේ වැරදි ටික තියෙනවා, මෙතෙන්ට තමයි මෙයාගේ කොක්ක වැටලා තියෙන්නේ, මෙතන තමයි යාට හදා ගන්න තියෙන්නේ කියලා ටංගාලා දැක්කා කිව්වා නේද? ඒතකොට හරි ඍජුයි මාර්ගේ, හරි ලේසි. ඒතකොට එයාටයි ඉක්මන් ගමනක් තියෙන්නේ. මොකද අපි වහං කරගෙන වහගෙන රවටගෙන යෑම තුළ අපි පරක් වෙන්නේ. අපි ඒක තේරුම් ගන්න තියෙන්නේ. එතෙන්දී අපි තේරුම් ගන්න තියෙන්නේ මම මේ රඟපෑමක්ද කරන්නේ නැත්නම් සැබෑවද මම මේ පෙන්වන්නේ නේද? ඒ නිසා තථාකාරී යථාවාදී යථාවාදී තථාකාරී. ඕක බුදු ගුණයක්නේ නේද? අපි කියන දේ කරනවා කරන දේ කියනවා කියන තැන හිටියානම් හරි පහසුයි. එහෙම නැත්නම් අපි ඔක්කොම ඇතුලේ හංගගෙන තියාගෙන හැබැයි වෙන දෙයක් කියද්දි ඉතින් එතකොට අනිත් කෙනා රැවටෙනවා. හැබැයි අපිමයි රැවටලා තියෙන්නේ. ඒක ඇත්ත. මේකේ මට තව එකතු කරන්න හිතුණා ලස්සන ගාතාවක් ඔය මේ රාහුල ස්වාමීන් වහන්සේ මගෙන්ම අපි කතා පටන් ගත්ත හින්දා අපි ඒක පොඩ්ඩක් කියලා අවසන් කරමු. මේ ඔ කියවල බලන්න මේ රාහුල ස්වාමීන් වහන්සේට අදාළ සූත්‍රයක් එනවා. මේ මොකේද මේ එකට කියන්නේ සුත්තනිපාතේ රාහුල සූත්‍රය. කච්චි අබින්හ සංවාසා නාවජානාසි පණ්ඩිතං උක්කාධාරෝ මනුස්සානං කච්චි අපචිතෝ තයා. දැන් මේක අහන්නේ දැන් මේක කියන විදිහට කිම නිතර සමග විසීම් හේතුයෙන් තෙපි පණ්ඩිත වූ සැරියුත් තෙරුණට අවමන් නොකර වූද මිනිසුන්ට නැන පහන දල්වන්නේ කිම තොප විසින් පුදන ලදුයේද? දැන් මේකෙදි ආන ප්‍රශ්නේ මේකයි. දැන් සාරිපුත සාන්නාසි තමයි රාහුල සාන්නාහන්සේගේ උපාධ්‍යායන් වහන්සේ. එසේ මෙසේ කෙනෙක් නෙමෙයි ඉතින්. අනිත් ස්වාමීන් වඩා ලොකු අවස්ථාවක් ලැබිලා තියෙන්නේ. මොකද මේ සාරිපුත් සාන්නාසේ නැමැති සෑහෙන ලොකු බහුල පිරිසකට නැන පහන දල්වන නේද ශ්‍රේෂ්ඨ චරිතයක් තමන්ගේ උපාධ්‍යායන් වහන්සේ විදිහට ඇසුරු කරන නිතර ඇසුරු කරන නිතර උපස්ථාන කරන නිතර අතා බහ ගන්න අවස්ථාව ලැබිලා තියෙනවා. හැබැයි ඒ හරහා වෙන්න තියෙන ප්‍රශ්නයක් ගැන මේ කතා කරන්නේ. මොකද්ද ප්‍රශ්නේ? නෑ එකක් මාන්නේ අනිත් එක තමයි මේ එහෙම ඇසුරු කරන්න කාලයක් ඇසුරු කරන්න මේ උපාධ්‍යායන් වහන්සේ ලාභ වෙන්න ගන්නවා. උපාධ්‍යායන් වහන්සේ ලාභ වෙන්න ගන්නවා මිනිහ සම මට්ටමේ දාන්න ගන්නවා. මට ඉස්සර වගේ අර නැමී සිටින ගතිය නැති වෙනවා. මට ඉස්සර දැන් හිතන්න මම උන්න උදේ ඒ දවස්වල ගිහිල්ලා හිමීට දොරට තට්ටු කළා පොඩ්ඩක් ඉංගියක් කළා තමයි මම උන්න ඇතිල්ලුනේ. ඊට පස්සේ තමයි මම උන්වහන්සේට කතා කළේ. ඊට පස්සේ තමයි මම උන්න උණුපැන් පූජා කළේ. ඊට පස්සේ තමයි මම මේ පාත්‍රේ හොදලා දුන්නේ. ඊට පස්සේ තමයි මම නැමී සිටගෙන ඔන්න පීඩි ගැන්නුවේ කප්පියම් කරේ. ඔහොම දැන් හිතන්න මම ගියා කාලයක් ගියා. කාලයක් යනකොට එහෙම මොකක්වත් නෑ ඩක් ගාලා ස්වාමිනස් වැඩිය දාහනම් එහෙනම් මම ස්වාමිනස් ගන්නකො මේ මම ගිහින් එන්න මට වෙන වැඩක් තියෙනවා. අපි ඔන්න ඔතෙන්ට යනවා. මොකද අර ලාභයිනේ නිතර ඇක්සස් කරන්න පුළුවන්. මට අනිත් අයට වඩා මට ලොකු අවස්ථාවක් තියෙනවා මේ උපාධ්‍යායන් වහන්සේ ශ්‍රේෂ්ඨ ස්වාමීන් වහන්සේ. උන්වහන්සේව මම ඇසුරු කරන්න ගිහිල්ලා අන්තිමට අර මගේ මුලින් තිබිච්ච ගරුසරුකම මගේ අතින් ගිලිහිලා. මොකද මට හරි ඇක්සෙසිබල් අප්‍රෝචබල් මට නිතරම ඇසුරු කරන්න තියෙනවා ලැබෙනවා. අනිත් අයට නම් එහෙම බෑ. මට අර ඒක වෙන්න තිබෙන නිසා අර මුලින් දීපු ගරුත්වය මාග තුලින් නිකන් ගාලයක් කරන නිකන් ගිලිලා ගිහිල්ලා කෙලසිලා ගිහිල්ලා. සාමාන්‍යයෙන් ඕක කතා කරන්නේ නැති සූක්ෂම තැනක් වෙයි කතා කරන්නේ පළවෙනි ගාථාව විදිහට. ඉතින් මේකේ අහනවා මේ බුදුරජාණන් වහන්සේ වෙන්නේ නැති අහන්නේ දැන් මේ ආශුතුන් වහන්සේට සාරිපුත්තු සාන්නාසේ නැමති මුළු ලෝකේට ආලෝකේ පතුරවන මෙන්න මේ උපාධ්‍යයන් වහන්සේ ඇසුරු කරන්න ලැබිලා තියෙනවා. නිතර ඇසුරු කිරීම හරහා උක්කාධාරෝ මනුස්සානම් මේ මම සිංහල එක කියන්නම් කිම නිතර සමග විසීම් හේතුයෙන් තෙපි පඬිත වූ සැරියුත්තරුණට අවමන් නොකර වූද මිනිසුන්ට නැන පහන දල්වන්නේ කිම තොප විසින් පුදන ලදුයේද? ඔන්න අහන ප්‍රශ්නේ. ඉතින් ඒකට ලස්සනට පිළිතුරු දෙනවා මේ රාහුල සායන් වහන්සේ. නාහං අබින්න සංවාසා අවජානාමි පඬිතං උක්කාධාරෝ මනුස්සානම් නිච්ඡං අපචිතෝ මයා. ඉතින් උන්වහන්සේ උත්තර දෙනවා මම සිංහල තේරුම මේ ගාතාවෙන් කියන්නම්. නිතර සමග විසීම් හේතුවෙන් ඒ පඬිතයන් වහන්සේට අවමන් නොකරමි. මිනිසුනට නැන පහන දල්වන ඔබ මා විසින් නිතර පුදන ලද්දාහු වෙත්. ඒ නිසා අපි වැඩිහිටි ස්වාමීන් කෙනෙක් එක්ක වුණත් ගුරු ස්වාමීන් කෙනෙක් එක්ක වුණත් අපි නිතර ඇසුරු කිරීම කරන්න ගිහාම අර මේ නුගුණයක් වැඩෙන්න පුළුවන් බාලය ඇතුළ. ඒ නිතර දැනගන්න ඕනේ මම මේ කාවද ඇසුරු කරන්නේ. මම උන්වහන්සේ මොන වගේද මම සලකන්න ඕනේ. ඕන්ට වඩා මම එතන ලාභ කරන්න හොඳ නැහැ. ඕන්ට වඩා මම ලාභ විදිහට සලකන්න ඕනේ. උන්වහන්සේ නිහතමානී වෙන්න පුළුවන්. උන්වහන්සේගේ ගුණ තියෙනවා වෙන්න පුළුවන්. උන්වහන්සේ දැන් සාරිපුත් සානහස කියන්නේ නිහතමානීත්වයේ උපරිම චරිතය. දන්නවනේ නේද? 72 සාමනීර කෙනෙක් පවා කියන දේ අහන තරමට නිහතමානී චරිතයක්නේ. හැබැයි බුදුහාමුදුරුවෝ විතරයි සෙකන්ඩ්. ඒ බඳු පුදුමාකාර ශ්‍රේෂ්ඨ චරිතයක්. ඉතින් එතෙන්දී අර බාලයා උන්වහන්සේ වැසුරු කරන්න ගියොත් අර පැත්තෙන් වැඩේ අවුල් කර ගන්නවා. හැබැයි රාහුල සානස ලස්සන්ට කියනවා මම දන්නවා නිතර ඇසුරු කරන කිරීම හරහා මං කිසිම උන්වහන්සේට බාල කිරීමක් අගේ අඩු කිරීමක් උන්වහන්සේව සමතත් වේලා සැලකීමක් උන්වහන්සේ අභිභවයමක් උඩින් සිටීමක් මං කළා නැහැ. ඒ අවශ්‍ය පදනම දීලා තියෙනවා. ඉතින් ඔයගේ හරි සූක්ෂම පැති කතා කරලා තිනවා දහම තුල. හරි ලස්සනයි. ඉතින් අපි මෙබඳු මානසික ගුණාංග මහාන කමේ තියෙන ගුණාංග සාකච්ඡා කරන්න ලැබීමත් ඉතින් සතුටුයි. එහෙනම් මම හිතනවා අද අපි සෑහෙන වෙලාවක් සාකච්ඡා කළා. ඉතින් අපි හරදනා කරනවා සමිත වංශායනාසයට අද පුණ්‍යානුමෝදනා පවත්වන්න කියලා.
අවසරයි ස්වාමීන් වහන්ස. අදත් නිස්සරණවනේ සෙන්සුරාදා උදේවරුවේ අපි දීඝනිකාය පොත ඉස්සරහෙන් තියාගෙන සංගීත සූත්‍රය ඉස්සරහෙන් තියාගෙන ධර්ම සාකච්ඡාවක යෙදෙන්න වුණා. පූජ්‍ය චන්ද්‍රරතන ස්වාමීන් වහන්ස ඒ ධර්ම කාරණා පැහැදිලි කරන්නට යෙදුණා. දෙස් විදෙස් සියලු දෙනාම ඒකට සම්බන්ධ වුණා. ඉතින් ධර්මය දේශනාමය වශයෙන්ුත් ශ්‍රවණමය වශයෙන්ුත් අපි අත්පත් කරගත්තා වූ යම් කුසල ධර්මයක් තියෙනවා නම් ඒක අපි ඥාත හිත මිත්‍රාදීන ආදී සියලු දෙනත් එක්කම බෙදා හදා ගමු. ගාථා සජ්ජායනා කරලා